හොඳයි පින්වතුනි, කවුරුත් සාදුකාරයක් දෙන්න. පළමුවෙන්ම නිවේදන කීපයක් කරන්නට තියෙනවා. හෙට 11 වෙනිදා නෙමේ 12 වෙනි ඉරිදා හවස 2:00 පෙරාදිනියේ ඒ මහනුවර පින්වත් පිරිස විසින් සංවිධානය කරලා ධර්ම දේශනාවක් පවත්වනවා. හවස 2:00 ඉඳන් 5 දක්වා ධර්ම දේශනාවක් සාකච්ඡාවක් එක තියෙන්නේ පෙරාදිනියට ඕඩක් මෙහා. ඒ ඊරියකමයි පෙරාදිනියයි අතර අර මේ පාරේ යනකොට දකුණු පැත්තේ වම් පැත්තේ තියෙන තට්ටු ගොඩනැගිල්ලක අබාන්ස් ගොඩනැගිල්ල තියෙන තැන ඒ නිව්සීලන්ඩ් වල ඉන්න හෙන්නායක මහත්මයාගේ ගොඩනැගිල්ලක්. ඒ මහත්මයා දැනට මේ දිනවල ලංකාවට පැමිණලා ඉන්නවා. ඉතින් ඒ මහත්මයාගේ ආරාධනාවක් තියෙනවා ඒ ගොඩනැගිල්ලේ මාස්පතා පුළුවන් නම් ධර්ම දේශනාවක් කරන්න කියලා. ඉතින් ඒ සඳහා අපි උත්සාහයක් දරනවා, පුළුවන් වුණොත් ධර්ම දේශනා කීපයක් හරි පවත්වන්න. ඒ මහනුවර පෙරාදිනිය ගම්පොළ ඔය පොත්තුපිටිය ඒ වගේ ප්‍රදේශවල ඉන්න පින්වතුන්ට ඒ පෙරාදිනිය තියෙන ධර්ම දේශනාවන්ට සහභාගී වෙන්නට පුළුවන්. ඒ වගේම මහනුවර ඉඳලා හැම පොය දවසකටම බස් එකක් අරණාමල් මහත්මයා බස් එකක් සංවිධානය කරලා තිනවා උදේට එන්න. ඒ බස් එකේ මහනුවර පිරිසට එන්න යන්න පුළුවන්කම් තියෙනවා. ඒ නාමල් මහත්මයාකට දායක වෙලා කැප වෙලා වැඩ කරනවා. ඊළඟට 18 වෙනි සෙනසුරාදා මේ පෙබරවාරි මාසේ භාවනා වැඩසටහන, මාසික භාවනා වැඩසටහන මේ ස්ථානයේ මීරිගමදී පවත්වන්නට බලාපොරොත්තු වෙනවා. ඒ භාවනාවට වැඩසටහනට සහභාගී වෙන 200ක් පමණ පිරිස නම් ලබා දීලා තියෙනවා. ඒ නම් ලබා දීමු පිරිසට පැමිණෙන්නට පුළුවන් සහභාගී වෙන්න. ඒ අතරම යම් පින්වත් පිරිසක් කැමති නම් උදේ ඇවිල්ලා හවස යන ඒ භාවනා වැඩසටහනට ඒ අයටත් සහභාගී වෙන්න පුළුවන්. ඒ අයට නේවාසික පහසුකම් සැපීම ඉතරයි කරන්න බැරි. ඒක නිසා 18 වෙනිදා හවස 4:00 ඒ භාවනා වැඩසටහන ආරම්භ කරලා 24 වෙනිදා රාත්‍රිය වෙනකම් ඒ භාවනා වැඩසටහන දවස් 7ක් පවත්වනවා. ඊළඟට 26 වෙනි ඉරිදා ධර්ම දේශනා දෙකක් දැනට කරන්නට තීරණය කරලා තියෙනවා. දෙකම මේ බණ්ඩාරගම කොරණ කැස්බෑව ප්‍රදේශයේ 18 වෙනිදා උදේ 9:00 රයිගම ඒ සංචාලාවක ධර්ම දේශනාවක් පවත්වන්නට බලාපොරොත්තු වෙනවා. 18 වෙනිදා හවස කැස්බෑවේ ඉසුරුපුර ධර්ම දේශනාවක් පවත්වන්නට යනවා හවස 3:00. ඒකත් ඒ පින්වතුන්ගෙන් අහලා දැනගන්න පුළුවන්. ඊළඟට නැවත මේ මාර්ගම මේ යෝධගම නිවසේදී නැවත මාර්තු මාසේ 5 වෙනිදා ධර්ම දේශනාව පවත්වනවා මාසික. ඊළඟට මාර්තු මාසෙත් 18 වෙනිදා නම් 25 වෙනිදා දක්වා භාවනා වැඩසටහන් තියෙනවා. ඒකටත් නම් දීලා තියෙන පින්වතුන්ට සහභාගී වෙන්න පුළුවන්. නැවත අප්‍රේල් 1 වෙනිදා ඉඳලා 7 වෙනිදා දක්වාත් ඒ දවස් 7 භාවනා වැඩසටහනට සහභාගී වෙන්න ඒ පින්වතුන් නම් දීලා තියෙන අයට දැනට පුළුවන්. ඉඩ තියෙනවා නම් මාර්තු සහ අප්‍රේල් වල තව කීප දෙනෙක් ගන්න පුළුවන් නම් කැමති අයට නම් ඉදිරිපත් කරලා ලියන මහත්යගාව ලියාපදිංචි විය යුතුයි. ඉතින් ඒ තමයි දැනුම් දීම් කරන්න තියෙන්නේ. ඒ නිසා මේ පින්වතුන්ට දැන් අපි බලාපොරොත්තු වෙනවා මේ බොහෝම පිරිසක් අදම පැමිණි පිරිසක් පින්වත් පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනාටම තේරුම් ගත යුත්තේ අපි මේ දෛනිකව ජීවත්වෙන මොහොත තුළ වර්තමාන මොහොත තුළ අපි කරන කියන හිතන දේ කම්මාවරණ කෙලෙසාවරණ විපාකාවරණ වෙනවනම් ඒක තමා අර අපි පව්කම් කරනවා පාප කර්ම අකුසල් කර්ම කරනවා ඒ වගේම පුණ්‍ය කර්මත් කරනවා තුනෙන්ම මේ නිවන ආවරණය වෙන්නට පුළුවන් පින්කමක් කරලා ඒක කුසලයක් බවට පත් කරගත්තොත් ඒක අර නිවනට උපකාර වන කුසල ධම්ම බවට පත් වෙනවා ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ අලුතෙන්ම පැමිණි පින්වත් පිරිස තමන් කරන කියන හිතන දේ තමා තමන් පසුපස සෙවණැල්ල වගේ හොඳට හෝ නරකට හෝ යහපතට හෝ අයහපතට හෝ අපාය යන්නට හෝ පැවැත්ම තුළ දිව්‍ය ලෝක යන්නට හෝ උපකාර වෙන්නේ. ඒ වගේම මේ පැවැත්ම අවසන් කරලා පරිනිබ්බාන තත්ත්වයට පත් වෙන්නත් මේ තමන් කරන කියන හිතන නිවැරදි දේ එහෙම නැත්නම් කුසල ධම්ම තමා උපකාර වෙන්නේ වෙන මොකවත්ම නෙමෙයි. ඒ නිසා මේ ප්‍රාර්ථනා කරලා ඉල්ලලා යැදලා වැඳලා පුදලා පතලා මේ නිවන් දකින්න බෑ. කිසිම දවසක කවුරුවත් නැහැ ප්‍රාර්ථනා කරලා නම් නිවන් දැක්ක මිනිහෙක්. හැබැයි අපිට බෞද්ධයන්ට අද මේ ප්‍රාර්ථනා කරලා නිවන හිඟන්නේක් වගේ හිඟා ගන්න තමා උගන්ලා තියෙන එක වැරදි. ඒක නිසා මෙතන තියෙන්නේ තමන්ගේ දෛනිකව තමන් කරන කියන හිතන දේ නිවැරදිව යහපත්සේ නිවනට උපකාර වන ආකාරයට අර බව නසන රාග බව ද්වේෂ බව මෝහ බව හිතෙන් උදුරා අස් කරන්නට උපකාරක ක්‍රියාකාරකම් කරන්නත් ඒ වගේම අර වීතරාගී වීතදේශී වීතමෝහි තත්වයට රාගයෙන් තොර ද්වේෂයෙන් තොර මෝහයෙන් තොර යහපත් සිතක් පවත්වාගෙන යන්නට අවශ්‍ය මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පතුරවන්න. ඒ අනුව අර කම්මාවරණ විපාකාවරණ ක්ලේශාවරණ සහ මුලින්ම හිතෙන් ඉවත් වෙනවා. ඒ නිසා මේ ආවරණය වෙන්නේ නිවන. කරපු වැරදි ක්‍රියා නිසා වැරදි ක්‍රියා කියන එකේ තේරුම මේක මේ පාප කර්ම අකුසල කර්ම ඒ වගේම වැරදි විදිහට පුණ්‍ය කර්ම කිරීමත් කම්මාවරණයට හේතු වෙනවා. ඒ වගේම පින්කම් කරලා අපි ඒ කරපු පින්කමෙන් යමක් ඉල්ලනවා නම් යදිනවා නම් ප්‍රාර්ථනා කරනවා නම් අපේක්ෂා කරනවා නම් බලාපොරොත්තු වෙනවා නම් දෙව් මිනිස් සැප රජ සැප සිටු සැප කෙලවර ඒක කෙලෙස ආවරණයක් වෙනවා. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට ඒක විපාක ආවරණයක් හැටියට තමන්ගේ නිවන ප්‍රමාද වෙලා වැහිලා අතරමං වෙලා නැවතත් මේ පැවැත්ම තුළ අතරමං වෙන්න වෙනවා. ඉතින් ඒක නිසා මේ තමන්ගේ නිවන වහගෙන නිවන ප්‍රමාද කරගන්නේ තමන්ගේ ඔය කරන කියන හිතන දේ හරි මේ නිවැරදි නොවන නිසා. ඒ නිසා මේක තේරුම් ගන්න ඕන සෑම කෙනෙක්ම අපි වචනයක් කතා කරනකොට ක්‍රියාවක් කරනකොට සිතිවිල්ලක් සිතනකොට විශේෂයෙන් අපි ඒකෙන් තමන්ගේ නිවන හෝ අනුන්ගේ නිවන හෝ වහනවා නම් ප්‍රමාද කරනවා නම් නිවනට ප්‍රතිපක්ෂ දෙයක් නම් සිදුවෙන්නේ පැවැත්ම දිගටම පවත්වාගෙන යන දෙයක් නම් හොඳින් හෝ නරකින් හෝ අර දිව්‍ය ලෝකේ හෝ බ්‍රහ්ම ලෝකේ හෝ ඒක බ්‍රහ්මජාල සූත්‍රයේ දැලකට අහුවීමක් හැටියට බුදුහාමුදුරුවෝ පෙන්නලා. ඉතින් ඒක නිසා මේ නිවන් ආවරණය කරගන්නේ ඔය කියන කම්මාවරණ විපාකාවරණ කෙලෙසාවරණ සිදුවෙන ක්‍රියාකාරකම් තමන් විසින් දෛනිකව කරන නිසායි. එවන් දෛනිකව තමන්ට පුළුවන් මිදී නිදහස් වෙන්නට ඒ සඳහා මේ කළ යුතු කරණීය ධර්ම සහ නොකළ යුතු අකරණීය ධර්ම නිවැරදිව තමන්ම තේරුම් අරගෙන තමන්ගේ ජීවිතය අර මාර්ග චරියාවක් හැටියට එමනනම් පිළිවෙතින් පෙළගැසීම කියන්නේ ඕකම තමයි. ඉතින් ඒක නිසා මේ පිළිවෙත නිවැරදිව දැන නොගත්තොත් අපිට මේ පිළිවෙත අනුගමනය කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක නිසා පින්වතුනි කවුරුත් කල්පනා කරන්න ඕන මේ තමන්ගේ නිවන වහගන්නේ හේතු වෙන්නේ වැහිීමට හේතු වෙන්නේ තමන්ගෙම වැරදි ක්‍රියාකාරක. වචී දුෂ්චරිතය, කාය දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය සහ සාවජ්‍ය කරුණු අර විඥාන ශක්තිය පවත්වාගෙන යන කරුණු. මේක තේරුම් ගත්තට පස්සේ අපිට පුළුවන් මේ ඇකන්නාසේ දිවගය මන පාවිච්චි කරන්න පුළුවන්, පංචස්කන්ධය පරිහරණය කරන්න භාවිතා කරන්නත් පුළුවන්, ජීවත් වෙන්නත් පුළුවන්, යුතුකම් වගේම ඉටු කරන්නත් පුළුවන්, සියලු දේ කරන්නත් පුළුවන්. අර වැරදි දේ අත්හැරලා ඒ වෙනුවට නිවැරදි යහපත් දේ කිරීම, ඒවා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. අපි හැම අවස්ථාවකම අපිම තම තමන්ම මේ කරන දේ යෝනිසෝ මනසිකාරයෙන් කරන්නත්, නොකරන දේ, නොකළ යුතු දේ, අත්හැරිය යුතු දේ යෝනිසෝ මනසිකාරයෙන් අත්හරින්නත්. එහෙම තේරුම් ගත්තේ නැත්නම් ඒ පුද්ගලයා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන ඒ පුද්ගලයා ධර්මය නොදන්නා දුප්පඤ්ඤස්ස අඥානවත් පුද්ගලයෙක් හැටියට බුද්ධ දේශනාවේ දේශනා කළ තියෙනවා අසුතවත් පුතුජනෝ කියලා. එනිසා සුතවත් අරිය ශ්‍රාවකයෙක් වෙන්න නම් මේ කළ යුතු කරණීය සහ නොකළ යුතු අකරණීය කියන දෙපැත්ත නිවැරදිව තේරුම් අරගෙන දැනගෙන ඒ අනුව නිවැරදිව ප්‍රායෝගිකව කටයුතු කරන්නෙකු බවට තම තමන් පත්විය යුතුයි. වෙන කාටවත් තමන්ව හදන්න බෑ. වෙන කවුරුවත් කියා දුන්නට මේ මම කිව්වත් තමන්ට කැමති නැත්නම් හිතට වහල් වෙලා, ඇඟීමට වහල් වෙලා ඔය මාර්ගයේ පාර එලි කරගන්න බෑ. ඉතින් ඒක නිසා මේ කියන එක එකක් තමන් කරගන්න එක තමා වෙනුවෙන් කරගත යුතු දෙයක් තියෙනවා. ඒක ටික තමන් දැනගෙන නිවැරදිව කරගන්න එක තමා නිවන් විවෘත කරගන්නවා කියන්නේ, විමුක්තියට පාර සකස් කරගන්නවා. හොඳයි, එහෙනම් දැන් ප්‍රශ්න කීපයක් ලිඛිතව එවලා තියෙනවා. ඒ සියලු ප්‍රශ්න මං හිතන්නේ අපි වැදගත් ප්‍රශ්න අවසන් වෙනකම් දැන් එකයි වෙලාව, පුළුවන් තරමක්ම ප්‍රශ්න විසඳන්නට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා.
අවසර ස්වාමීන් වහන්සේ, පළමුවෙන් යොමු කරන්නේ 6 වෙනි ශ්‍රේණියේ සිසුවෙක් අහලා තිනවා. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ, ගෝතම බුදුන් කල මෛත්‍රී බුදුන් වීමට විවරණ ගත්තේ කවුද?
ගෝතම බුදුන් කල
මෛත්‍රී බුදුන් වීමට විවරණ ගත්තේ කවුද?
මෛත්‍රී බුදුන් වීමට යම්කිසි අබේ රාජකුමාරය කියලා පුද්ගලයෙක් ඒ කාලේ මේ රටේ හිටිය රජ කුමාරයෙක් විවරණ අරගෙන තියෙනවා. මේක අබේ රාජ කුමාර සූත්‍රයේ තියෙනවා. මේ අබේ කියන එක පස්සේ කාලෙක මහාවංශේ මේ අබේ වැරදුනා. සමහර විට ඒ අබේම වෙන්නත් පුළුවන්, දුට්ටගාමිනී අබේ කියලා. එහෙම නැත්නම් ඒ දුට්ටගාමිනී කියන්නේ අබේ රාජ කෙනෙක්. ඉතින් ඒක නිසා ඔය දෙක මහාවංශේ පොඩි පැටලවිල්ලක් පටවාගෙන තමයි දුටුගමුණු රජුරුවත් එහෙම විවරණ ගත්තා කියලා තියෙන. නමුත් දුටුගමුණු රජුරුව රජ කරපු කාලේ බුදුහාමුදුරුව පිරිනිවන් පාලා අවුරුදු මං හිතන්නේ 400කට විතර පස්සේ. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවත් අපි දන්නා ඔය කාවන්තිස්ස රජුරුවන්ගේ විහාර මහදේවියගේ පුතා වූ දුටුගමුණු සද්ධාතිස්ස එක සමකාලීන දෙව ඉපදිලා නැහැ. ඉතින් නමුත් අභයරාජ කියන රාජකුමාරයෙක් බුදුහාමුදුරන්ගේ කාලේ බුදුහාමුදුරන්ගෙන් මතු බුදුවන්නට විවරණ ලබාගෙන තියෙනවා.
ඔහු යොමු කළ තියෙන දෙවෙනි ප්‍රශ්නය නම්, ස්වාමීන් වහන්සේ, මේ විශ්වයේ බ්‍රහ්ම ලෝක හා දිව්‍ය ලෝක තිබේද?
මේ විශ්වය කියන එක තමයි ප්‍රශ්නේ වචනේ. විශ්වය කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න ඕන. අපි මේ ඉන්නේ චක්‍රාවාටයක. මේ චක්‍රාවාටය සහ දස දහසක් සක්වල කියලා තියෙනවා. චක්‍රාවාට තියෙනවා දස දහසක්, කියන්නේ කෙලවරක් නැති අනන්ත අප්‍රමාණ චක්‍රාවාට තියෙනවා. මේ සක්වල චක්‍රාවාටවල යම් යම් ආකාරයට මේ ගති සකස් කරගන්න, හදාගන්න, නිර්මාණය කරගන්න සියලුම දෙනා ඒ ගතිවලට අදාළව තමයි තල 31ට ක උපත ලබන්නේ. ගතියට අදාළවයි තලයක උපදින්නේ. අපි තල කිව්වට මේවා ඇත්ත වශයෙන්ම ගති. ඔය සියලු නම් තියෙන්නේ මනුස්ස, තිරස්ඨීන, භූත, ප්‍රේත, ඔය දැන් නිම්මාන රති, තුසිත, පරිනිම්මිත, යාමය, මේ සියලු දේවල් වල තියෙන්නේ ඔය වචන මාගදී භාෂාවේ තියෙන්නේ ගතියක ලක්ෂණයක්. ඒ ගති ලක්ෂණයට අදාළව තමයි අර ආකාසඤ්ඤායතන විඥානඤ්ඤාය ඒ සියලු දේ වචන වල තියෙන්නේ මාගදී භාෂාවේ වචන වල තියෙන්නේ ලොකු අර්ථයක් ගැඹුරක් තියෙන ගතියක් තමයි මේ විග්‍රහ කරන්නේ. ඒ ගතියට අදාළව තමයි ඔය උපදින්නේ. ඉතින් ඒක නිසා මේ චක්‍රාවාටය තුල ඔය ගති 31කටම අදාළ පුද්ගලයෝ ඉන්නවා, ඉන්න පුළුවන්, ජීවත් වෙනවා, ජීවත් වෙන්න පුළුවන්. අපිට පේන කොටසුත් තියෙනවා, දිට්ඨාවා, නොපෙනෙන කොටසුත් ඉන්නවා, අදිට්ඨාවා. ඉතින් ඒක නිසා හැම චක්‍රාවාටයකම මනසක් තියෙන මිනිස්සු ඉන්නවා නම් ධර්මය කියන්න පුළුවන්, ධර්මය අනුගමනය කරන්න පුළුවන්, ධම්මානුධම්ම පටිපදාවේ බුදු කෙනෙකුට බුදු වෙන්නත් පුළුවන්, ධර්මයේ දේශනා කරන්නත් පුළුවන්. හැම චක්‍රාවාටයකම පුද්ගලයන්ට මනසක් තියෙනවා නම් මේ මඟ අනුගමනය කළා නිවන් දකින්නත් පුළුවන්කම තියෙනවා.
ස්වාමීන් වහන්ස, පසුගිය පෝය දවසේ ධර්මදේශනාවට ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස බෝහන්සේ දේශනා කළා පාරමිතා ලෙස බුද්ධ දේශනාවේ දෙයක් නොමැති බව. එසේනම් සම්බුද්ධත්වයට පස්සේ බුද්ධත්වය අරහත් බව ලැබීම සඳහා වෙනයම් කාරණාවක් තිබේදයි පහදා දෙන්න.
මොකද්ද ආයි කියන්නක ප්‍රශ්නේ?
පසුගිය පොය දවසේ ධර්මදේශනාවට ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔබ වහන්සේ දේශනා කළා පාරමිතා ලෙස බුද්ධ දේශනාවේ දෙයක් නොමැති බව.
නෑ, ඒක ඇත්ත. බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුවෝ කිසිම මිනිහෙකුට කිව්වේ නෑ පාරමිතා පුරපුරා ඉන්න කියලා. කිසිම මිනිහෙකුට කියලා නෑ මේ පාරමිතා එකපඩියයි මේ ගමේ ජීවිත කාලය පුර නගින්න පුළුවන්, ඔය පඩිය නැගලා ඉන්න කියලා. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මේ මිනිස්සු මනුස්සත්වයේ පරිලාභය ලැබූ හැම කෙනෙක්ම සියලුම පාරමිතා පුරලා තියෙන්නේ. තව එකයි කරන්න තියෙන්නේ. මොකද්ද කරන්න තියෙන එක? උපේක්ඛා පාරමිතාව. ඒක පාරමිතාවක් හැටියට නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. උපේක්ඛා සිත සංකාර උපේක්ඛා ඥානයෙන් මේ සිතේ මේ දස මේ අර අෂ්ටලෝක ධර්මයේ පිළිබඳව උපේක්ඛා සිතින් ඉවසා විමසා කටයුතු කරන්න පුළුවන් හැකියාවක් ශක්තියක් ලැබුණොත් ඒ පුද්ගලයාට අර උපේක්ඛා සම්බොජ්ජංගය, ඒ වගේම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, ඒ උපේක්ඛා කියන එක පූර්ණ වෙනවා. උපේක්ඛා පූර්ණ වීම තමයි සංඛාර උපේක්ඛා ඥානයෙන් නිවන කියන්නේ, අරහතුන් වහන්සේ කියන්නේ. මේ தত্ত্বය ඊට පස්සේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාල අවුරුදු 7-800ක් ගියාම ඉන්දියාවේ සංස්කෘත භාෂාවෙන් උද්ගලෙක් මංජුශ්‍රී බෝසතාණන් කියන මහායාන පඬිවරයා සූත්‍ර ධර්ම 21ක් ලිව්වා පාරමිතා සූත්‍ර කියලා මහායාන ආගමේ. ඒ අපේ ත්‍රිපිටකේ නෑ. ඒ මහායාන සූත්‍ර 21 තමයි දස පාරමිතා, සමතිස් පාරමිතා, පරමත්ත පාරමිතා ඔය සියලු දේ තියෙන්නේ. ඒ මිසක් අපේ ත්‍රිපිටකේ එහෙම පාරමිතා කතාවක් ඇත්තේ නෑ. බුදුහාමුදුරුවෝ කිව්වේ මේ මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබූ මොහොතේ මේ සියලු පාරමිතා පූර්ණ කරගෙන, සියලු කටයුතු පූර්ණ කරගෙන මේ ලෞකික ලෝකෝත්තර උභය අර්ථ සාධනය සාක්ෂාත් කරගෙන උභතෝ භාගමුක්තියෙන් නිවන් දකින්න පුළුවන් කියලා. ඒ නිසා මිනිස්සුන්ට මේ පාරමිතා පුරපුර කල් දාන්න ක්‍රමයක් බුදුහාමුදුරුවෝ කීයටවත් කිසි දවසක අනුදැන අඩාරලා නිර්දේශ කරලා නැහැ. නමුත් මහායාන ආගමේ මේක අර එකම යානෙයි තියෙන්නේ. මහායාන කියන්නේ ලෞතර බුද්ධ විතරයි, පච්චේක බුද්ධ හෝ අරහත් බුද්ධ මහායාන ආගමේ නැහැ. ඒ නිසා සියලුම දෙනාට එමනම් මහායාන ආගමට අනුව නම් ලෞතර බුදු වෙලාම මිසක් නිවන් දකින්නට ක්‍රමයක් නැහැ. නමුත් මේක සම්පූර්ණ බුදුහාමුදුරන්ගේ දේශනාවට විරුද්ධයි. මේ පාරමිතා පුරපුර කල් මර අතරමං වෙලා ඉන්න එක ඕනම මනසක් තියෙන ඕනම කෙනෙකුට මේ වර්තමාන මොහොත තුල මේ මගඵල ලැබලා නිවන් දකින්නට පුළුවන්. සියලුම මිනිස්සු හැටියට අද මේ තත්වයට පත් වෙච්ච, මේ බණ අහන්නට කැමති වූ මේ මග අනුගමනය කරන්නට කැමති සියලු දෙනා සියලු පාරමිතා පුරලා තියෙන්නේ එකයි කරගන්න තියෙන්නේ තමන්ගේ හිතේ තියෙන ඔය ඇලීම ගැටීම මූලාව අත්හැරලා ඒ වෙනුවට මේ සද්දා ඉන්ද්‍රිය සද්දා බල මතු කරගෙන උපේක්ඛා සිටින් සංකාර පිළිබඳව කටයුතු කරනකොට උපේක්ඛා පාරමිතාව පූර්ණේ වෙනවා. ඉතින් ඒක නිසා මේ නිවන් මඟ වහන්නට ඔය මහායාන ආගමේ කරපු වැඩක් වැරදි වැඩක් තමයි ඔය පාරමිතා පුරපුර මේ බෝසත් පෙරුම් පුරපුර ඉන්නට මිනිස්සුන්ට ඔය වැරදි පාරක් කියා දී. ඉතින් ඒක නිසා මේවා ඔය මහායාන බුද්ධ ආගමේ මිසක් මුල් බුද්ධ ආගමේ තේරවාදී බුද්ධ ආගමේ මෙහෙම පාරමිතා සූත්‍ර ඔයවක්වත් ඇත්තේ නැහැ. අනාගත වංශ දේශනාවත් ඔය පාරමිතා සූත්‍ර ලිව්වට පස්සේ පොළොන්නරු යුගයේදී මේ මහායාන බුද්ධ ආගමේ බලපෑමක් නිසා ලියපු බුද්ධ වංශ දේශනාවක් කිව්වට අනාගත වංශ දේශනාවක් කිව්වට ඒක බුද්ධ දේශනාවක් බුදුහාමුදුරුවෝ දේශනා කරපු දෙයක් නෙමෙයි. ඉතින් ඒක නිසා මිනිස්සුන්ගේ නිවන දවසක් හරි පැයක් හරි ප්‍රමාද වෙනවා නම් ඒක බුදුදහමට ගැළපෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා පාරමිතා පුරපුරා කල්මරන්නට දේශනා කරේ නැහැ. නියම නිවැරදි මුල් බුදුදහම පස්සේ කාලෙක ඔය අනාගත වංශ දේශනාවත් ඒ වගේම අර මංජුස්සී බෝසතාණන්ගේ අර පාරමිතා සූත්‍ර 21ත් ඒ වගේම නාගර්ජුන පාදයන් වහන්සේ සහ අසගෝස වාසුබන්දු විශ්වමිත්‍ර කියන බෞද්ධ පඬිවරු ලියපු සද්ධර්ම පුණ්‍යතික සූත්‍රය ලංකාවතාර සූත්‍රය ආදී මහායාන සූත්‍රත් නිසා තමයි මිනිසුන්ට මේ පාරමිතා පුරන්න ඉගැන්වුවේ. පාරමිතා පුරපුර නිවන කල් දාන්නේ ඒක අර මහායානික අදහසක්.
ගරු ස්වාමීන් වහන්ස, මම රජයේ විශ්වවිද්‍යාලයක වෛද්‍ය ශිෂ්‍යාවක් වෙමි. මේ දිනවල පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව රජයේ වෛද්‍ය විද්‍යාලවල සිසුන් සිදු කරන ලබන විරෝධතා ව්‍යාපාරවලට සහභාගී වීමට සිදු වී තිබේ. මා ගත යුතු පියවර කුමක්ද? ධර්මානුකූලව අනුශාසනාවක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙමි.
දැන් මේක ඉතින් අපි උපේක්ඛා සිටින් සලකන්න ඕන. ඔය දැන් මේකේ මේක ඉතින් හුඟක් දේශපාලන හේතු පදනම් කරගෙන තව නොයෙකුත් ලෞකික භෞතික හේතු පදනම් කරගෙන කරන කියන දේවල්. මේවැන් ද්වේෂය, ඒ වගේම ඔය සිතුන් අතර ભેදයක් ගැටීමක් වපුරනවා. මේ නිසා දැන් ඔය කියන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉන්නේ ඔය අනිකුත් රජයේ වෛද්‍ය විද්‍යාලවල ඉන්න අයත් එක්කම එකටම එක පන්තියෙම හිටපු ඇඩ්වාන්ස් ලෙවල් පන්තිවල විභාග කරපුවා. ඇයි ඒ අයටත් අවස්ථාවක් තියෙනවා නම් අවස්ථාවක් ලබා දීලා මේ වෛද්‍යවරයෙක් වෙන්න තියෙන අවස්ථාව නැති කරන්න කියන එක කල්පනා කරන්න. ඒ වගේම අපි මේක ධර්මයේ පැත්තෙන් සලක කෙව්වේ නැතත් දැන් මේ රටේ සල්ලි තියෙන බොහෝ දෙමව්පියෝ පිටරටවල බංග්ලාදේශයට පවා යවලා ඔය වෛද්‍ය උපාධිය අරගෙන ආපු දොස්තර මහතුරු නෝන්ලා අද ලංකාවේ ඉන්නවා. රුසියාවට ගිය අය ඉන්නවා. ඉතින් ඒක නිසා ලක්ෂ ගණන් සමහරට ලක්ෂ 200ක් 300ක් ලංකාවේ සල්ලි ඔය පිටරටවල් වලට ඉන්දියාවට බංග්ලාදේශයට රුසියාවට තව නොයෙකුත් රටවල් වලට යවනවා. හැබැයි ඇමරිකාවට එංගලන්තයට වෛද්‍ය උපාධියක් කරන්න ගිය කෙනෙක් ආයෙ ආපහු ලංකාවට එන්නේ නැහැ. එන්නේ මේ තුන්වෙනි ලෝකේ රටවල් වලට ගියා. ඉතින් එච්චර මුදලක් වියදම් කළත් ඒ ලැබෙන උපාධියත් ඊට පස්සේ මේ ඔය කියන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකින්ම තමයි බොහෝ දුරට aran තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ රටෙත් මම නම් අදහස් කරන්නේ මේ නිදහස් අධ්‍යාපනයේට ඒ වගේ වෛද්‍ය විද්‍යාල ප්‍රමිතියට ඇතුව යම් ආකාරයක රජයෙන්ම වියදම් කරලයි මේවා කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් වලටත් අපි ඉවසලා කටයුතු කරන්න ඕනේ. ඒක ධම්මානුධම්ම ප්‍රතිපදාවට අදාළ නැතත් ඒක සාධාරණ සමාජ සුභසිද්ධිය සඳහා හේතුවක්. තවත් දරුවෝ කීප දෙනෙකුට හරි 300කට 500කට හරි ඉගෙන ගන්න පුළුවන් නම් ඒකට අපි අවස්ථාවක් ලබා දෙන්න ඕන කියන එකයි. හැබැයි ඒ වෛද්‍යාලවල තියෙන තත්ත්වය ප්‍රමිතිකරණය කරලා නිවැරදිව ඒවා සකස් කරන්න. ඒක ඒවට රජයේ ඉන්නවා, අධ්‍යාපන අමාත්‍යාංශය ඉන්නවා, ආයතන වෛද්‍ය ආයතන තියෙනවා. ඒවා රාජකාරියක් ඒක. නමුත් මේ දැන් කල්පනා කරන්න ඕනේ ඔය දරුවෝ මේ ප්‍රශ්නේ ආවින්ද කියන්නේ. දැන් ඔය පන්ති දහනම් මේ පන්ති වලට නොගිහින් වර්ජනය කරලා කාගේ කාලයේද නාස්ති වෙන්නේ? කාගේද වටිනා කාලයේ නාස්ති වෙන්නේ? ඒ ඒ දරුවෝ සමහරට අවුරුද්දක් විතර ඔය ස්ට්‍රයික් කරගෙන ගිහිල්ලා මේක නැති වුණොත් තමන්ගේ වටිනා තරුණ කාලයේ අවුරුද්දක් අපතේ ගියා. ඉතින් ඒක නිසා මේක හොඳට කල්පනා කරගන්න ඕන. ඔය 1970 ගණන් වල ඉඳන් 90 ගණන් වෙනකම් සියලුම විශ්වවිද්‍යාලවල අවුරුදු 6ක් 7ක් ගියා අවුරුදු 3 උපාධිය ලබා ගන්න. ඒ දරුවන්ගේ තරුණ කාලය නැති වුණා. ඉතින් ඒක නිසා මේක මේ දැන් ඔය පිටරටවල් වල කිසිම තැනක මේ වගේ විශ්වවිද්‍යාලවල දරුවෝ මේ වගේ දේශපාලන හේතු අරගෙන ස්ට්‍රයික් කරන්නේ, තමන්ගේ පන්ති වලට බාධා වෙන වැඩ කරන්නේ, තමන්ගේ ඉගෙනීමට බාධා වෙන වැඩ කරන්නේ. නමුත් මේ රටේ දැන් මේක පුරුද්දක් වගේ කරගෙන යනවා. බොහොම වැරදි විදියට තමන්ගේ මේ තරුණ කාලේ පාරවල් වල නිකන් පෙළපාලි ගිහිල්ලා ඔළුව පලාගෙන අර ද්වේෂයේ වෛරය වපුරලා තව නොයෙකුත් ආකාරයේ දේවල් කරන දේශපාලනයක් මේ රටේ තියෙන බව හොඳට තේරුම් ගන්න.
ස්වාමීන් වහන්ස, කලා ක්ෂේත්‍රයේ සිටින ගායක ගායිකාවන් නළුනිලියන් ගීත ගායනයෙන් රඟපෑමින් කරන්නේ ඔවුන් වටා සිටින අයගේ රාගය ඇවිසීමක්ද? සසර දිගු කිරීමෙන් ඔවුන් කරන්නේ පාපයක්ද?
දැන් මෙහෙමයි. දැන් ගායකයෝ නළුනිලියෝ සියලු දෙනා මේ වැඩේ කරනවා කියලා මම කියන්නේ. දැන් බොහොම හොඳ මේ හිත නිවන, හිත සනසන යහපත් ගීත මොයිනිම්බෙක් පවා ගායනා කරා. අර ඒ වගේම අනුරාගී ගීත් යම් යම් ගායකයෝ ගායනා කරා. ඉතින් ඒක නිසා මේ අනුරාගය අවුස්සන දේවල් හොඳ නැහැ. කවුරු කළත් ගායකයෝ නාට්‍ය ශිල්පීන් නළුවෝ නිළියෝ මේ කවුරු කළත් අනුරාගය තවත් මිනිහෙකුගේ අර රාගය අවුස්සනව නම් අලුතෙන් නොතිබූ රාගයක් අලුතෙන් අවුස්සනව නම් ඒක තමයි අනුරාගය. ඉතින් ඒක නිසා එහෙම ඒ වගේම අර හිත නිවෙන මිදෙන නිදාසන ගීතක් තියෙන්න පුළුවන්, නාට්‍යයක් තියෙන්න පුළුවන්, ඒ වගේ දේවල් යහපත්. ඉතින් ඒක නිසා ඒවත් ඒ නළු කමිනුත් සමහරට ඒ ගායක කමිනුත් මිනිස්සුන්ට හිත නිවෙන්න නිදහස් වෙන්න හිතට යහපත් පිටිසු යහපත් චේතනාවක් ඉන්න කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. චේතනාම් භික්කවේ කම්මං වදාමි. තමන්ගේ චේතනාවේ නළුවගේ හරි ඒ ගායකයාගේ හරි අර අනුරාගය අවුස්සන නෙමේ, මේ රාගය වීතරාගී කරන්න, යටපත් කරන්න, ඒ වගේම හිත තැන්පත් කරන්න, සමනයට සහනයටපත් වෙන්න, හිත නිවන්නට උපකාර වන දේ කරනවා නම් ඒක කවුරු කළත් යහපත්, වැරදි දේ කරනවා නම් කවුරු කළත් අයහපත්.
ස්වාමීන් වහන්ස, සක්කාය දිට්ඨිය යනු සියලු ක්‍රියාවන් වල වේගයද?
මෙහෙමයි. සක්කාය දිට්ඨිය ත්‍රිපිටකයේ විග්‍රහ කරලා තියෙන විෂයාකාර වූ සක්කාය දිට්ඨිය. පංචස්කන්ධයේතම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ගොඩවල් පහටම හතර ආකාරයක සක්කාය දිට්ඨියක් බුද්ධ දේශනාව විග්‍රහ කළා. රූපය මමයි, රූපය මගේ, රූපයෙන්තර මමෙක් නැත, රූපය මගේ වශයෙන් පාත්තාගත හැකි කියන හතර ආකාරයට, ඒ වගේම වේදනාව සංඥා සංකාර විඥාන හතර පහම මේ හතර ආකාරයට මම මගේ මට මගේ වශයෙන් පාත්තා ගැනීම කියන එක තමයි විෂය ආකාර වූ සක්කාය දිට්ඨිය. මේක කය හැම නෙමේ කාය. එනිසා කාය කියන්නේ ක්‍රියාව. ඒ ක්‍රියාව නිසා තමන් කරන තමන්ගේ ඒ උපාදානය සිද්ධ වෙන්නේ වැරදි ආකාරයක සක්කාය දිට්ඨියක් දැක්ම වැරදි නිසායි. ඒක මිදී නිදහස් වෙන්න නම් සම්මා දිට්ඨියටපත් වෙන්න ඕන.
ස්වාමීන් වහන්සේ, අන්තරා භවයේ යනුවෙන් හඳුන්වන්නේ උපතක්ද? සෑම පුද්ගලයෙකුටම මිය ගිය පසු අන්තරා භවයක් තිබේද?
නෑ.
එය කොපමණ කාලයක් පමණ පවතීද? කරුණාවෙන් පැහැදිලි කර දෙන්න.
දැන් අන්තරා භව කියන්නේ මේ උපත් දෙකක් අතර බීජ අවස්ථාවක ජීවත් වීම තමයි අන්තරා භව. අන්තරා කියන්නේ උපත් දෙකක් අතර, භව කියන්නේ බීජ. දැන් අපි හිතමු කෙනෙක් මැරුණා. මේ කෙනෙක් මැරුණාම ඒ පුද්ගලයා ඕපපාතිකව උපදිනවා නම් ඒ පුද්ගලයාට අන්තරා භවයක් තියෙන්න බෑ. මෙතනින් චුතිසිත තව තැනක චුත්තූපපාද කියන තත්ත්වය. ඒ නිසා ඕපපාතික කිසිම සත්වයකුට අන්තරා භවයක් නෑ. අන්තරා භවයක් ලබන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. දැන් ඕපපාතික සත්තු කිව්වේ කවුද? භූතයෝ, පෙරේතයෝ, සියලු දෙවිය දිව්‍ය ලෝකයේම බ්‍රහ්ම ස්ලල 21ේම සියලු බ්‍රහ්මයෝ ඕපපාතිකයි. එනිසා මේ 90%ක් භූතයෝ, පෙරේතයෝ, දෙවි දේවතාවෝ, ඒ වගේම බ්‍රහ්මයෝ සියලු දෙනා ඕපපාතිකයි. කිසිම කෙනෙකුට කිසිම දවසක අන්තරා භවයක් උරුම වෙන්නේ නැහැ. හැබැයි ඒ බ්‍රහ්මයාම මහා බ්‍රහ්මයා වෙලා උපනවත් ඊට පස්සේ නැවත අර මෞකුසකින් උපදින්නට එනවා නම්, බිත්තරයකින් උපදින්නට එනවා නම්, අංජද දලාබුද කියන දෙකේ එකක උපදින්නට එනවා නම් ඒ මහා බ්‍රහ්මයාටත් ඊගාවට ඒ ශක්තිය වේගය අවසන් වුණාට පස්සේ අන්තරා භවයක් තියෙන්නට පුළුවන්. මේකට හේතුව දැන් මෞකුසකින් උපදින කෙනෙකුට, විතරයකින් උපදින කෙනෙකුට මේ මිය පරලව යන මොහොතෙම අම්මා කෙනෙක් තැනක් බිමක් අවස්ථාවක් දරුවෙක් ලැහැත්තිලා නැහැ. ඒක තමන්ගේ කර්ම ශක්තිය අනුවයි ඒ සියලු දේ සකස් වෙන්නේ. ඉතින් ඒක නිසා මේක ණය ගන්න දෙනවා. මේ ණය ගන්න දෙනුව තියනවා නම් පමණයි ඒ අන්තරා භවකට නොගිහින් එම නැත්නම් මේ කෙලෙස් පොදියත් කරගහගෙන අර මෞකුසක් හොයලා සැරිසරණ තත්වයෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් අර නිවැරදි තත්වයක් තියෙනා නම් පමණයි. ඉතින් ඒක නිසා අර ඕපපාතික කෙනෙකුට අන්තරා භවයක් නැහැ වගේම තමන්ටත් මේ මැරෙන මොහොතේම මෞකුසක් ලැහැත්ති වෙලා තිබුණොත් ණය ගන්න දිනුවක් කෙනෙක් බලා ඉන්නවා නම් ඒ අවස්ථාවේදී ඒ පුද්ගලයාටත් අන්තරා භවක් නැහැ. නමුත් අර මෞකුසක් හොයාගන්න බැරි වුණොත්, දරුගබක් බිත්තරයක් හොයාගන්න බැරි වුණොත් ඊගාවට අර බීජයක් පැල කරලා උපජ්ජති කියන තත්වයට එන්න, අන්නේ බීජය පැල කරන අවස්ථාව දක්වා, ඔක්කන්ති වෙන අවස්ථාව දක්වා අර අන්තරා භවක් තියෙනවා. ඒ අන්තරා භව උපතක් එහෙම නෙමෙයි. එතන බීජ අවස්ථාව. දැන් මේක හරියට අපි මෑවලක් හිටවල මෑ කරල් හදලා මෑ බීජ හදාගත්තා. මෑ බීජ අපි අටුවේ තිබ්බොත් පැල නොයන කාලේ අන්න ඒවා අන්තරා භව. ඊට පස්සේ අර වතුර, ජලය, පොහොර ලැබිලා මෑට පැලවෙන අවස්ථාව වෙනකම් තියෙන්නේ අන්තරා භවක්. ඉතින් ඒක නිසා මේක වෙනස හොඳට වෙන් කළා තේරුම් ගන්න අවශ්‍යයි. එනිසා සියලුම පෘතක් යන පුද්ගලයෝ නැවත මිනිහෙක් උපදින වෙලා උපදිනවා නම් බිත්තරයකින් ඔය කුරා, කූඹියෝ, නයි පොළොංගු, කුරුල්ල, මාළු බොහෝ දෙනෙක් තිරස්චීන යෝනිවල උපදින බොහෝ දෙනෙක්, වැඩි දෙනෙක් අර බිත්තරයකින් හෝ මෞකුසකින් උපදිනවා. මිනිස් භවකට උපදින 100%ක්ම අන්තරා භවයක් තියෙන්න පුළුවන්. සමහරට පැය දෙකක්, දවස් දෙකක් වෙන්න පුළුවන්. අවුරුද්දක් දෙකක් වෙන්න පුළුවන්. අවුරුදු 50%ක් වෙන්නත් පුළුවන්. ඒකේ සීමාවක් නැහැ. මෞකුසක් ලැබෙන තාක්කල් අර කර්ම බීජ පොදියක් කරගහගෙන ඒ සැරිසරනවා මෞකුසකට ඔක්කන්ති. ඒක තමයි අන්තරා භවය.
ස්වාමීන් වහන්ස, ඩවුන් සින්ඩ්‍රෝම් යන ජාන රෝගය සහිතව දරුවකු ඉපදුනොත් ඒ දරුවා කර ඇති බලගතු පාප කර්මය කුමක්ද? එම දෙමෝපියන් කර ඇති අකුසල කර්ම මොනවාද? එවැනි දරුවන් එවැනි උපත් වලක්වා ගැනීමට කළ යුතු කුසල ධර්ම මොනවාද? කාරුණිකව පහදා දෙන්න.
දැන් මේක හේතුවක ඵලයක්. හේතුව කරලා තියෙන්නේ මව් දෙමව්පියෝ අල් දරුවයි ඔක්කොම තුන් ගල්ලම එකතු වෙලා කොටස් තුනම එකතු වෙලා. ඉතින් ඒක නිසා දැන් ඒ වගේ දරුවෙක් උපදිනොත් වැඩියම දුක් විඳින්නේ කවුද? අම්මලා තාත්තා බලාගෙන කියාගෙන ඉන්න අය. ඉතින් ඒක නිසා මේකට හොඳටම තේරුම් අරගෙන අපි දැන් අතීතයට ගියව දැන් විපාක ආවරණයක් හැටියට. දැන් ඒවා වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපි කරන්න ඕන මින් පෙර මින් මතුවට පසුවට අද වර්තමාන මොහොතේ ඔය ණයගන දෙනුවෙන් මිදී නිදහස් වෙන්න අපිට කළ හැකි කළ යුතු මේ පිරිසිදු චේතනාවක් ඇතුව සත්‍යක්‍රියාවකින් ඔය ණයගන දෙනුවෙන් මිදී නිදහස් වෙන්නට අවශ්‍ය කරුණු කාරණා පූර්ණ කරගත්තාම මේ සියලු දේවල් වලින් සියලු රෝග වලින් සියලු බාධක වලින් සියලු බන්ධන වලින් සියලු කර්ම රෝග වලින් මිදී නිදහස් වෙන්නට මිනිහෙකු හැටියට මනසක් පාවිච්චි කළා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කළා හේතු වැරදි හේතු අයින් කළා වෙනුවට හොඳ හේතු මේ ධම්ම කුසල ධම්ම කාරණා කරනකොට ඒකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා දැන් අතීතයට ගියව අපිට කරන්න බෑ වෙනස් කරන්න බෑ. දැන් ඒවා ඵල විපාක. දැන් කරන්න ඕනේ මොකද්ද? වර්තමාන මොහොතේ අපි නිවැරදිව යෝනිසෝ මනසිකාරයෙන් ඒකනේ බුදුහාමුදුරගේ පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පටිසතුමත්තාය. වර්තමාන මොහොතේ දැන් අතීතයට ගියව දැන් කරලා ඉවරයි. දැන් අතුල්ලවවත් අපිට වෙනස් කරන්න පුළුවන් නැහැ. පුළුවන් කමක් නැහැ. දැන් අපි ඵල විපාක විඳිනවා ඒවා. පැය කරනවා ඒවා. ඉතින් ඒක තේරුම් අරගෙන අපි කළ යුත්තේ වර්තමාන මොහොතේ නිවැරදි දේ කිරීමත් වැරදි දෙයින් මිදින් දහසීමත් ඒක තමයි ධර්මතාවය.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, සිරි දෙසුම යන කුමක්ද? ඒ දේශනා කරන ලද්දේ කවුරුන් අරබයාද? එහි අන්තර්ගතය කරුණාවෙන් පැහැදිලි කර දෙන්න.
දැන් ඒ කාලේ බුදුහාමුදුරුවන්ට නමක් තිබ්බා සිරි කියන එක. දැන් සිරි පාදය, සිරි දලදා, සිරි මළුව, සිරි වැඩවුන් තැන, සිරි දෙස්ම, මේ ඔක්කොම සිරි දලදා ඔය සිරි දෙස්ම. එනිසා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා මහියංගනේට ඇවිල්ලා මේ යක්ෂ ගෝත්‍රිකයන්ට මහියංගනේදී දේශනා කරපු දේශනාව සිරි දෙස්ම හැටියට මේ ඉතිහාසයේ මහාවංශෙත් හැම තැනකම සඳහන් වෙලා තියෙනවා. සිරි දෙස්ම හැටියට පස්සේ කාලෙක ඒ මහියංගනේදී කරපු ධර්ම දේශනාව බුදුහාමුදුරුවෝ සිරි කියන්නේ බුදුහාමුදුරන්ට ඒ කාලේ. ඒ නිසා දැන් ඔය සිරි හඬු, හඬු කියන්නේ කෙස්, බුදුහාමුදුරුවන්ගේ කෙස්, සිරි දලදා, ඒ වගේම නකා ධාතු, මේ සිරි මහබෝ. ඒ නිසා මේ ඇහැට ගහ අර බුදුහාමුදුරන්ට බුදු වෙන්නට උපකාර වුණු නිසා ඒක සිරි කිව්වා. ඒ නිසා මේ සිරි කිව්වේ ඒ කාලේ ඒ බුදුහාමුදුරුව බුදු වෙච්ච අවදියේ බුදුහාමුදුරන්ට නාමයක් තිබ්බා මිනිසු සිරි කියන නාමය. ඉතින් ඒක නිසා තමයි ඔය සිරි දලදා, සිරි මළුව, සිරි දෙස්ම, සිරි හඬු තව නොයෙකුත් වචන තියෙනවා. මේ ශ්‍රී කියන එක එහෙම සිංහල හෝ මාගදී හෝ ලංකාවේ වචනයක් නෙමෙයි. මේක මේ ඡන්දස් වෛදික සංස්කෘත භාෂාවකින් පස්සේ කාලෙක මහායාන බුද්ධාගමට ආව වැරදි වචනයක් තමයි ශ්‍රී කියන්නේ. වචනේ ශ්‍රී කියලා වචන සිංහල භාෂාවේ නෑ, ඒක සංස්කෘත භාෂාවේ ආපු වෛදික වචනයක්. ඉතින් ඒක නිසා සිරි කියන්නේ බුදුහාමුදුරන්ට දා කියපු නම. ඒ නිසායි සිරි දෙස්ම බුදුහාමුදුරුව දේශනා කළයි කියලා තියෙන්නේ මහියංගනේ.
ස්වාමීන් වහන්ස, සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කරන දරුවන් එසේ කරන්නේ සංසාර පුරුද්දක් නිසාද? එම දරුවන්
පුළුවන් ඔව්. එම් පුරුද්දකුත් පුරුද්දන් නිසාත් එහෙම කරනවා. එම හැබැයි කර්මාවරණයක් නැත්නම් ඕක කරන්නේ නැහැ. කම්මාවරණයකුත් පුරුද්දකුත් ගති පුරුද්දකුත් කර්මාවරණයකුත් විපාකාවරණයකුත් තුනම තියෙනවා උතන.
එම දරුවන්ට හේතුඵල දහම ගැන පැහැදිලි කර ආදීනව පෙන්වා දීමට උත්සාහ කළද ඔවුන් ඒවා නොපිළිගනී. එවැනි දරුවන් යහමගට ගැනීමට කළ යුතු දේ මොනවාද? පින්කම් මොනවාද? කුසල් මොනවාද? එවැනි දරුවන් තමාට ලැබෙන්නේ පෙර කරන ලද පව්කම් මත.
දැන් මෙහෙමයි. අපි මේ කරුණු කාරණා කොච්චර කියා දුන්නත්, කොච්චර පැහැදිලි කළත්, කොච්චර ඉගැන්නුවත් ඒ දරුවගේ කම්ම ආවරණයක් තියෙනවනම් ඒක දැන් විපාකයක් හැටියට විපාක දෙන්න තියෙනවනම් ඒක වෙනස් කරන්න හුඟක්ම අමාරුයි. වැය කරලම මිදී නිදහස් වෙන්න තියෙන දේවලුත් තියෙනවා. ඉතින් ඒක නිසා මේ කම්ම මහකම්ම විභංග සූත්‍රයේ චූලකම්ම විභංග සූත්‍රයේ බුදුහාමුදුරුව මේ පිළිබඳව දේශනා කළා. ඉතින් ඒක නිසා යම් යම් කර්ම තියෙනවා ඒවා වැය කරලා විපාක දීලම ගෙවලා වැය කරලා ඉවර කරන්න තියෙනවා. නමුත් අපිට මේ බුද්ධ දේශනාව මුල් කාලේ ඉඳන් නිවැරදිව 3-4 පන්තියේ ඉඳන් දරුවන්ට ඉගැන්වුවොත් හේතුඵල ධම ඒ දරුවන්ට මේ තමන් කරන හේතු වැරදි විදිහට කිරීම නවත්තලා ඒවෙන් මිදී නිදහස් වෙන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා දිගින් දිගටම ඔයගේ ඵල විපාක ප්‍රතිසන්දීම නවත්ත ගන්න හොඳටම පුළුවන්කම තියෙනවා. නමුත් මේ දරුවන්ට අද උගන්වන්නේ මේ හේතුඵල ධර්ම නෙමේ, ඒ වෙනුවට මේ අද්භූත ආශ්චර්ය ඔය පාරමිතා පුරපුර යද යද වැඳ වැඳ පුද පුද මේක කරගන්න පුළුවන් කියලා මහායාන බුද්ධාගමේන වැරදි සංකල්ප. එනිසා නිවැරදි බුද්ධ ආගම බුද්ධ ධර්ම ආගම නෙමේ. බුද්ධ ධර්මය උගන්වන්න පුළුවන් නම් නිවැරදිව 3-4 පන්තියේ ඉඳලා ඒ දරුවන්ට ඔය කම්මාවරණ වලින් බොහෝ කොටසක් මිදවා නිදහස් කරන්න, මිදී නිදහස් වෙන්න පුළුවන්.
අප විවිධ විහාරස්ථාන කරා යන විට අපගේ මරණයකදී පාංශුකොලේ දීමටවත් ගමේ පන්සලේ සහභාගීත්වය නැතිවන බව සමහර අය ප්‍රකාශ කරනවා. ඒ පිළිබඳ පහදා දෙන්න.
ඔව්, දැන් එහෙමත් එකක් තියෙනවා. දැන් මේක මේ පාංශුකූලේ කියන එකේ හැම බුදුහාමුදුරුවන්ගේ දෙයක් නෙමෙයි. මේක බමුණු මතයක්. බුදුහාමුදුරුව බෝසත් කාලෙත් පාංශුකූල සිවුරු අදාගෙන ඇඳයි කියලා තියෙනවා. ඉතින් ඒක නිසා මේක දැන් අපි කල්පනා කරලා බලන්න මේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ගෙන් කී දෙනෙක්ද පාංශුකූල දෙන්නේ? කතෝලිකයෝ දෙනවද, හින්දුකාරයෝ දෙනවද, මුස්ලිම් මිනිස්සු දෙනවද? ලෝකේ ඉන්න කොහේ හරි රටක ඉන්දියාවේ පාංශුකූල දෙනවද ලංකාවෙන් ගිය මෝඩ මිනිහෙක් මිසක්? එංගලන්තයට ගිය කවුරු හරි පාංශුකූල දෙනවද ලංකාවෙන් ගිය මෝඩ මිනිහෙක් මිසක්? ඇමරිකාවේ, ජපාන් රටේ, චීනේ කෝටි ගාණක් මිනිස්සු ඉන්න, කවුද පාංශුකූල දෙන්නේ? මේ ලංකාවේ මේ බෞද්ධ කියන බුද්ධාගංකාරයෝ බුද්ධ ධර්මය දන්න මිනිස්සු නෙමේ, බුද්ධ ආගම විශ්වාසයෙන් භක්තියෙන් අදහන පිරිසක් විතරයි අර ආමුදුරුව කියපු වචනෙට රැවටිලා පාංශුකූලයක් දෙන්නේ. ඒකින්ද ආමුදුරුවත් ඒක කඩුවක් වගේ බලා පාංශුකූලෙටවත් එන්නේ නැහැ මේ විදිහට වැඩ කළොත් කියලා කියන්න අද වෙන විට පුරුදු වෙලා තියෙනවා. මේක ඉතින් නාවහමකෝ මැරිච්ච මිනිහට කවුද දන්නේ? ඔව්, පාංශුකූලේ දෙන්න ඕන දේකුත් නෙමෙයි, අනිපාරේක අද ව්‍යාපාරයක් කරගෙන. ඉතින් ඒක නිසා මේ වැරදි දේවල් සියලු දේ අත්තරින්න ඕන. ඊට පස්සේ තවත් එකක් තියෙනවා. දැන් මේ කෑගල්ල දිහා මේක සත්‍ය සිදුවීමක්. එක්තරා ස්වාමීන් වහන්සේලා තුන් නමක් ඉන්නවා. දැන් ඒගොල්ලෝ සංවිධානය වෙලා තිනවා ඕනම ලංකාවේ ඕන තැනකට රුපියල් 5000ක් දෙනවා නම් ඇහිලා පාංශුකූලේ දීලා. ඉතින් ඔය හොඳ ඔය තියෙන්නේ මද? රුපියල් 5000ක් දෙනවා නම් ඒ ආම්ද්‍රුව දැන් පිටසක් ඉන්නවා මේ කෑගල්ලේ පැකේජ් එකක් ඕන තැනක ලංකාවේ ඇහිලා පාංශුකූලේ දීලා එනවා. ඕන ගෙදරක පාංශුකූලේට ආම්ද්‍රුව ගමේ පන්සලේ එන්නේ නැත්නම් ඒ ආම්ද්‍රුව කිසිම පැකිලීමක් නැහැ ඇහිලා රුපියල් 5000 ගත්ත ගමන් විදන් ගත්ත ගියා. ඉතින් ඔය තියෙන්නේ. ඉතින් ඒකෙත් වැඩක් තියෙනවද? ඒක ඔයගේ වෙලා දැන් ඔයගේ ව්‍යාපාර බවට පත් වෙලා. ඉතින් ඒක නිසා මේ පාංශුකූලය කියන එක හොඳට කල්පනා කරන්න මේ ලංකාවේ බෞද්ධයන්ගෙන් පිරිසක් විතරයි මේ පාංශුකූලේ කරන්නේ. වෙන ලෝකේ වෙන කිසිම දැන් ලෝකේ ඉන්නවනේ කෝටි 750ක් මිනිස්සු දැන් 800ක් විතර. මේකේ ඉන්නේ ලක්ෂ ගාණක් විතරයි ওই පාංශුකූලේ අවශ්‍යයි කියලා හිතන වැරදි ආකල්පයක් තියෙන දැක්මක් තියෙන මිත්‍යා දෘෂ්ටියක් තියෙන පුද්ගලයෝ අනික් කවුරක්වත් නැහැ. ඕවත් මේ හාමුදුරුව වැරදි විදිහට ව්‍යාපාරයක් විදිහට මේ බෞද්ධයන්ට වැරදි විදිහට උගන්නලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි දැන් සමහර විටක දැන් ඊට පස්සේ දැන් ජීවත් වෙලා ඉන්නකොට පාන්දු කුලෙද එමත් තියෙනවා. ඉතින් ඔවා ඔක්කොම මොනවාද විහිළු සහ මේ ව්‍යාපාරික වැඩ පිළිවෙලවල්. මේවා මේ ලෝකෙ හදන්න මිසක් ලෝකෙ පවත්වන්න මිසක් නිවනට මෙහෙම උපකාර වන දේවල් ඔතන ශේෂයක්වත් කුසලයක් හරි පිනක් හරි ඇත්තෙත් නැහැ. ඒවා දැන් නිකම් ව්‍යාපාර බවට පත් වෙලා.
ධර්ම දේශනාවකදී දේශනා වූවා කිකිලිය ධර්මයේ සේවනය කර බ්‍රහ්ම ලෝකයක ඉපදී එයින් චුත වී ඉන්පසු ඊරියක් වී උපන් බව එසේ සිදුවිය හැකිද මේ පහදා දෙන්න.
නෑ ඕක බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍ර ධර්මයක තියෙනවා. බුදුහාමුදුරුවෝයි ආනන්ද හාමුදුරුවෝයි යනකොට ආනන්ද හාමුදුරුවන්ට බුදුහාමුදුරුවන්ට සිනා පහළ වුණා ඊරියක් දැකලා. මේ ඊරිය දැකලා සිනා පහළ වුණාම ආනන්ද හාමුදුරුවෝ විමසුවා භාග්‍යවතුන් වහන්සේ මේ සිනා පහළ කළේ ඇයි මේ ඊරිය දැකලා කියලා. එතකොට බුදුහාමුදුරුවෝ මේ අතීත කතාව විග්‍රහ කළා. මේ කතාවේ තමයි ඔය ඊරියක් වෙලා කිකිලියක් වෙලා මෙහෙම මේ අර ධ්‍යාන ලැබලා අවිඥා ලැබලා අර බ්‍රහ්මතලයට දේවත්වයට ගිහිල්ලා ඒ ශක්තිය අවසන් වුණාට පස්සේ අනාර ධ්‍යානයේ ශක්තිය ඉවරුණාට පස්සේ කළපව් විපාක ඵල දීලා ඊරියක් වුණා කිකිලියක් වුණා කියලා මේ සියලු දේ කියලා තියෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳටම තේරුම් ගන්න ඕන දෙයක්. ඔය අනාර ධ්‍යාන ලැබලා අර අසඤ්ඤතලවල හෝ බ්‍රහ්මත්වයට හෝ දේවත්වයට ඕන කෙනෙකුට යන්න පුළුවන්. හැබැයි පැවැත්ම අවසාන නැහැ. නිවන එතන නැහැ. ඉතින් ඒක නිසා නිවන් දකින්න පුළුවන් එකම තැන කොතනද? මේ මනුස්සත්ව පටිලාභය. ඒක ඔප්පු කරන්නයි බුදුහාමුදුරුවෝ සියලු ධර්මතා දේශනා කළේ. මේ සියලු දෙනා අද ඔය කියන தත්වය ඔය මනුස්සත්ව පටිලාභය ඔය කන සම්පත්තිය ලබන්නට උපකාර වන මේ සීසත් ධර්ම සේවනය කරන්නට පුළුවන් ආකාරයට තමන්ගේ ඇහැ කන නාසය දිවකය මන බොහොම පිරිසිදුව යොමු කළා මේ කටයුත්ත කරන්න පුළුවන්. කරන්න බැරි කම තියෙන්නේ තමන්ගේ හිතේම තියෙන වැරදි ආවේගයක් අරවේ මත්තතාවයක් නිසා. ඒක තමයි හිතට වහල් වෙලා හැඟීමට වහල් වෙලා ප්‍රිය දෙයට ඇලෙනවා අප්‍රිය දෙයට ගැටෙනවා ප්‍රියාප්‍රිය අතර මුලා වෙනවා කියන එක තමයි රාගය ද්වේෂය මොහය වෙන මොකක්වත් නෙමෙයි.
ස්වාමීන් වහන්සේ නිකාය භේදයේ ලංකාවේ ඇති වූ ආකාරය පැහැදිලි කර දෙමින් ඉල්ලා සිටිමි.
කීයට වෙලාව කයි 35යි නේ. මේක ටිකක් දීර්ඝ කතාවක් දීර්ඝ විස්තරයකුත් කරන්න ඕන. සමහරට පැයකින්වත් මේක කරන්න අමාරු තරමයි. නමුත් මම පුළුවන් තරමක් කෙටියෙන් මේ නිකාය වේදය කියන එක දැන් අද වර්තමාන මොහොත අපි ගන්නකොට මේ ලංකාවේ නිකාය තියෙනවා මහිතේ 50ක් විතර. 50ටත් වැඩිද මන් දන්නේ. ඉතින් ඒක නිසා මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ කිසිම නිකාය වේදයක් ඇත්ති නැහැ. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාට පස්සේ මේ ධර්මය දෙකක් නැහැ දෙපැත්තක් නැහැ එකයි තිබුණේ නිවන් දකින්නට උපකාර වන ධර්මය. මේ ධර්මය අර දසවස්තුක වජ්ජී භික්ෂූන් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන දවස්වලම ඒ කාලෙම ඒ ආසන්නම දිනයක බුදුහාමුදුරුවන්ගේ ධර්මය අර වෙනස් දසවස්තුක මේ වජ්ජී භික්ෂූන් වෙනස් වුණා. වෙනස් වූ අය පස්සේ රාජ නියෝගයෙන් ඔය අද යාල අබේ භූමියේ කැබිලිත්ත කියන රජගහනුව මේ විශාලා මහනුවර කිට්ටුවයි හිටිය මේ දසවස්තුක භික්ෂූන් රටින් නිරපායරියා පිටත් කළා. රටේ ඉන්න දුන්නේ නැහැ මේ බුද්ධ ධර්මයට විරුද්ධයි කියලා. ඒගමන ඒ විශාලා මහනුවර වජ්ජී භික්ෂූන් දහ දෙනෙක් රටෙන් පැනලා ගිහිල්ලා ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේදී මේ කනිෂ්ක රාජයුගයේ අශෝක රාජයුගයේ එනකම් මේ වෙනම මහා සාංගික නිකාය කියලා නිකායක් හදාගත්තා. ඒක තමයි පළවෙනි නිකාය ભેදයට හේතු. ඒ නිකාය ભેදය ඊට පස්සේ මුළු ඉන්දියාව පුරාම පැතිරිලා ගියා. උපනිෂද් ධර්මයට බමුණන්ට එකට එක කරන්න හොඳ දෙයක් කියන එක ඒක තේරුම් අරගෙන ඒ මහායානික මහා සාංගික නිකාය ඇති වුණා. ඒක ඊට පස්සේ එක එක රටවල් වලට ගියාම දැන් ටිබෙට් රටට ගියාම ලාම බුද්ධ ආගම වුණා. ඒ වගේම ජපන් රටට ගියාම ෂෙන් බුද්ධ ආගම වුණා. චීනට ගියාම කන්ෆියුස් බුද්ධ ආගම වුණා. කොරියාවට ගියාම තවත් බුද්ධ ආගමක් වුණා. මේ විදිහට නිකාය බෙද බෙදි ගියා ආගමේ. දහමේ ධර්මයේ නිකායක් ඇත්තේ නැහැ. මේ විදිහට වළගම්බා රජුගේ කාලේ වෙනකොට අර මහා සාංගික ඉන්දියාවට ගිය නිකාය ටිකක් බලවත් වෙලා ඒ අය ලංකාවටත් ආපහු ආව. වෛතුල්‍යවාදයේ තන්ත්‍රයානිය මේ වගේ ඇවිල්ලා අභේගිරිය හදලා දුන්න වළගම්බා රජුව. මේ නිසා මහාවිහාරයට එකට එක කරන නිකාය ભેදයක් ඇති වුණා. මුල්ම ලංකාවේ නිකාය ભેදය. ඒක නිකාය ભેදය ක්‍රමානුකූලව මහාවිහාරය විනාශ කළාට පස්සේ නැවත එක නිකායක් බවට පත් වුණා. මහාවිහාරික නැති වුණා. අර අභේගිරිය විතරක් ඉතුරු වෙලා පොතුත් නැති වුණා. විසුද්ධි මාර්ගය ඇතුළු පොත් 17 විතරයි තිබුණේ. මේ නිසා නිකාය ભેදයක් තිබුණ නැහැ. විශේෂයෙන්ම පොළොන්නරු යුගයේ, දඹදෙණි යුගයේ, ගම්පොළ, කුරුණෑගල, යාපහුව මේ යුගවල. ඊට පස්සේ කෝට්ටේ යුගයට ආවහම පස්සේ කෝට්ටේ යුගයේදී එකම නිකායයි තිබුණේ. කෝට්ටේ යුගයට එනකොට ඒ එකත් මේ මහායානික සහ තේරවාදී කලවම් වූ නිකායක් තිබුණේ. නිවන් දකින්නට උපකාර වන ධර්මයක් තිබුණේ නැහැ ආගමක්. මෙතෙන්දී කෝටි රාජධානියේදී මේ කරුණු දෙකක් නිසා පහත රට හිටපු සියලු භික්ෂූන් වහන්සේලා එකක් තමාර අර සීතාවක රාජසිංහ රජතුමාර අර කේවට්ට කවුද අරිට්ට කීවෙන්ඩු නිසා බොහෝ හාමුදුරුවරු මේ පන්සල්වල හිටපු ගහල පන්නලා මරලා විනාශ කළා. ඒවගේම ප්‍රතුගීසීන් අර ධර්මපාල කුමාරයා කෝට්ටේ රජ කළාට පස්සේ පහත රට සිංහල හාමුදුරුවරු සියලු දෙනා අයින් වුණා. පන්සල් වලින් ගියා ඉවත් වෙලා. මොකද පන්සල් වල මේක තියන්න බැරි වුණා. ඒක නිසා 1505 ප්‍රතුගීසීන් ආවට පස්සේ 1600 ගානේ මේ ප්‍රතුගීසීන්ගේ අවසාන කාලේ වෙනකොට සියලුම පන්සල් වල කිසිම හාමුදුරු නමක් නැතුව ගණින්නාංශල විතරක් උඩරට පළාත් වල, ඈත පළාත් වල, බදුල්ල වගේ තැන් වල ඉතුරු වුණා. පහත රට කොහෙවත් හාමුදුරුවරු ඉතුරු වුණේ නැහැ. මේ ගමන තමාර මේ අසරණ සරණ සරණංකර වැලිවිට සරණංකර හාමුදුරුව ලන්දේසීන්ව එකතු කරගෙන මේ ලංකාවේ ගණින්නාංශල හැටියට හිටියේ. කිසිම මේ දහමක් හෝ ආගමක් හෝ තිබුණේ නැහැ. 1700 ඉඳන් 740 දක්වා මේ කිසිම ආගමක් තිබුණේ නැහැ. කිසිම ආගමක් අදහන්න ක්‍රමයක් විදිහක් තිබුණේ නැහැ. මේ කාලය තුල තමාර සියම් රටට, ඒ කියන්නේ තායිලන්තයට වැඩම කරලා මේ නාමික උපසම්පදාවක් සම්ප්‍රදායක් හැටියට එදා ඒ රටේ තිබුණු ඒකත් නාමිකයි. ඒ නාමික උපසම්පදාවක් ගෙනල්ලා උඩ රට එක කුලයකට පමණක් මේ උපසම්පදාව ලබා දුන්නා. ඒ අර හාමුවරුන්ට හාමුකම දුරු කරලා ටයි කෝට් බෑය අර පනාව අයින් කරලා සිවුරක් ඇඳපු නිසා ඒ කුලේ වලව්පන්ති අය ඒක අර හාමුදුරු කියන නමක්කාව එතෙක් කල් හාමුදුරු කියෙන් නමත් තිබුණෙත් නෑ. හාමුකම දුරු කළ නිසයි ඒ ඉහල පැලැන්තියේ වලව් පැලැන්තියේ පුද්ගලයෝ ඒ පැලැන්ති අයට විතරයි අර වැලවිට අසරණ සරණ සරණංකර සංගරාජ හාමුදුරුවන්ගේ ඒ මේ මහන වෙන්න උපසම්පදාව වෙන්න පුළුවන්කම තිබුණේ. එක කුලේකට පයි තරයි ගොවි කුලේ හෝ ඊට පස වලව් කුලේක. මේ අතර මෙම පහතරට බොහෝ තැන්වල අර පරණ පන්සල් තිබුණා. නමුත් කිසිම පැවිදි උපසම්පදාවක් තිබුණේ නෑ. මේ අතර මේ උඩරට පැවිදි උපසම්පදාව 1740 ගණන්වල සිදු වුණාට පස්සේ 1790 ගණන්වල ඉංග්‍රීසීන්ගේ කාලයට මුල් කාලේ ගාල්ලකිට්ටුව අඹගහවත්තේ ස්වාමීන් වහන්සේ කියලා මහණ වෙච්ච නමුත් උපසම්පදාවක් නෑ. ආගමක් තිබුණ නෑ. ධර්මයක් තිබුණේ නෑ. ඒ අඹගහවත්තේ ස්වාමීන් වහන්සේ ගුරුම රටට ගිහිල්ලා අමරපුර කියන නගරයෙන් උපසම්පදාව ගෙනාවා එක කුලයකට. සලාගම කියන කුලයට. අර ගොවි කුලයට වලව් පැලැන්තියට තිබුණු අර ආගම ඊට පස්සේ තව කුලයකට ඒ සලාගම කියන කුලයටත් ඒ මහානකම දුන්නා අමරපුර නිකායි. නමුත් එතෙන්දි තවත් පොඩි ප්‍රශ්නයක් ආවා. තවත් කුල තිබුණා. ඒ නිසා ඒ යම් යම් කුලවල අය කරාවි වගේ තව දුරාවි වගේ ඔයගේ කුල තිබුණා බොහොම. ඒ කාලේ මේ කුල බලපෑවා. ඒ නිසා ඒ පිරිසකටත් එතෙනි මහණ උපසම්පදාකම ගන්න බැරුව තවත් පිරිසක් රාමඤ්ඤ කියන බුරුමේ නගරයට ගිහිල්ලා රාමඤ්ඤ නුවරින් ගෙනාව උපසම්පදා. ඒක තමයි රාමඤ්ඤ නිකාය. මෙහෙම මේ රාමඤ්ඤ නිකාය අමරපුර නිකාය අර ගොවි කුලවලට වඩා වෙනස් අනික් කුලවලට අදාළව උපසම්පදා වෙන්න මහාන වෙන්න අවස්ථාව ලබන. මෙහෙම ඉන්න කාලේ බුරුම රටෙන් ආවා විනයාලංකාර කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ විනයාලංකාර ස්වාමීන් වහන්සේ තවත් ඒ විනයාලංකාර ස්වාමීන් වහන්සේ ආවේ ස්වේජින් කියන නගරයෙන් බුරුම රටේ. ස්වේජින් රටෙන් ඇති වුණු ඔය දැන් අපි දන්න රේණුකාණේ හාමුදුරුව ආනන්ද මෛත්‍රී හාමුදුරුව බලංගොඩ තව හුඟාක් ස්වාමීන් වහන්සේලා ප්‍රසිද්ධ වුණ මේ ස්වේජින් නිකායේ ඒ අය අර විනයාලංකාර ස්වාමීන් වහන්සේගේ ගෝල පරපුරක්. ඒ අය ඊටත් වඩා හැබැයි බුරුමේ පදනම් කරගෙන. මෙහෙම මේ කුල පදනම් කරගෙන තමා මේ රටේ මේ නිකාය ભેදය ඔය 1740 ඉඳන් අද වෙනකන් පැවතගෙන ඉන්නේ. ඊට පස්සේ අර සියම් රටෙන් ගෙනාව අර හාමුකම දුරු කරපු වලව් පැලැන්තියට තිබුණු එක දෙකට කැඩුනා. ඒක අර සංගරාජ හිමියන්ගෙන් පස්සේ නායක හාමුදුරුවරු දෙනමක් සිටිය නිසා අස්ගිරිය මල්වත්ත කියලා සියම් නිකාය දෙකකට කැඩුනා. ඊට පස්සේ ඒක අර දඹුලු රන්ගිරි කියලා ඊට පස්සේ කෝට්ටේ ශ්‍රී සාමග්ග නිකාය ඊට පස්සේ රුහුණේ කල්යාණි සාමග්ග නිකාය ඔහොම මේ සියම් නිකායත් අද වෙනකොට ඊට පස්සේ වනවාසී නිකාය කියලා අර වතුරුවිල ඥානানন্দ හාමුදුරුවෝ තවත් නිකායක් මෙහෙම අද ඔය සියම් නිකාය කියන්නේ තායිලන්තින් ගෙනාව නිකායවල් අද 10ක් 12ක් 15ක් ඇදලා. ඊට පස්සේ අමරපුර නිකාය අද වෙන විට මහානායකකම් ගන්න එක එක හැම තැනකම සබරගමු පළාතුම විතරක් තියෙනවා. එක්නැලිගොඩ, ඉද්දමල්ගොඩ, බලංගොඩ ඔම මේ අමරපුර නිකායේ මහානායකකම් ගන්න තනතුරු ගන්න බලතල නිලතල ගන්න නොයෙක් ආකාරයකට නිකාය ભેදවල් ඇති වුණා. ඉතින් ඒක නිසා අද වෙන විට අමරපුර නිකාය 27කට බෙදිලා තියෙනවා. ඒ වගේම තව නොයෙක් ආකාරයකට රාමඤ්ඤ නිකායෙත් නැවත නැවත වනවාසී නිකායක් හැටියට ඊට පස්සේ ඔහම ඒකෙත් බෙදිලා ගියා. මේ නිසා මේ නිකාය ભેදය කියන එක මේ රටේ ඇති උනේ විශේෂයෙන්ම මේ කුල ભેදය අනුව ආගම පාත්වගෙන යන්නේ. එහෙම නැත්නම් මහානකම උපසම්පදාකම කුල ભેදය අනුව වෙනස් කළා. මේක උඩ කැන්දවල සරණං කර හාමුදුරුවොත් එයගම වල්පොල රාහුල හාමුදුරුවොත් තව හිටිය බොහෝ දෙනෙක් මේක දිගින් දිගටම අතීතයේ විවේචනය කරලා තියෙනවා නොයෙකුත් දේවල් කරලා තියෙනවා නමුත් අද වෙනකම් මේ නිකාය ભેදය ඔය කුල පද නම් කරගෙන තමයි අදත් ක්‍රියාත්මක වෙන්නේ ඒ නිසා මෙතන කිසිම ධර්මයක් නැහැ මෙතන තියෙන්නේ අධර්මයක් මෙතන තියෙන්නේ නිවන වහන වැඩක් මිසක් මේ නිකාය ભેදය සියලු පුද්ගලයෝ තේරුම් ගන්න ඕන මේක කිසිම බුද්ධ ධර්මයක් නැහැ බුදුහාමුදුරුවෝ එහෙමනම් අර සුනීතල සෝපාකලව අරහත් ත්වයටපත් කරන්න කටයුතු කළා වගේ කරනවා මිසක් කුලයක් ජාතියක් වර්ණයක් පුද්ගලයෙක් මේ වගේ දේවල් කිසිසේත්ම සැලකීමක් නැහැ නියම නිවැරදි බුද්ධ ධර්මයේ නිකාය ભેදයක් ඇති වෙන්න බෑ නමුත් මේක බුද්ධ ආගමේ තියෙන මේ තනතුරු නිල තල වරදාන වරප්‍රසාද ලබා ගන්න කරපු දෙයක් ඒ වගේම කුල ભેදය පාත්තගෙන යන්න කරපු වැරදි දෙයක් එකම සිංහල මිනිස්සු අද මේ ભેද බින්න වීම නිසා නිකාය වලට ඉදිරියට තියෙන හැබැයි මේක සංඝ ભેදේ නෙමෙයි ඒක ඒකත් හොඳට තේරුම් ගන්න ඕනේ සංඝ ભેදේ වෙන්නේ නැහැ ඕකේ ඕකේ වෙන්නේ මේ ආගමේ තියෙන නිකාය ભેදේ කිසිසේත්ම ධර්මයට ගැලපෙන්නේ නැත් දෙයක්. ඕකේ එහෙම සංඝ ભેදේ අනිකාය ભેදේ මිසක් වෙන මොකක්වත් නැහැ.
බුදුපියාණන් වහන්සේ පරිනිර්වාණය වන අවස්ථාවේදී අරිහතුන් වහන්සේලාට ධර්ම සංවේගය ඇති වූ බව සඳහන් වෙනවා.
වැඩි සංවේගය නෙමෙයි ඔක තියෙන සංවේජනීයානම් කියලා. සංවේජනීයානම් කියන මාගදී පද තුන සිංහලට පරිවර්තනය කළා තියෙන සංවේගය කියලා. මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙනවා සංවේජනීයානම්. මිසක් සංවේගය නෙමෙයි.
ඒකේ ඒක පහදා දෙන්න කියලා ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටිනවා.
ඔව් මේකේ තියෙන්නේ සංඛ්‍යන්නේ රාගය, ద్వේෂය, මෝහය, වේ කියන්නේ වේගයක්. රාගයෙන් ద్వේෂය අර වේ මත්තතාව ජනිත වෙනවා. ඒ ජනිත වෙන රාගයෙන් ద్వේෂයෙන් මෝහයෙන් ජනිත වෙන වේගය නැති කර ගැනීම නීයානම්. මේකයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු සංවේජනීයානම් කියන එක. මේක දැක සංවේගය පහදා ගැනීම කියන එක සා මුලින්ම පස්සේ කාලෙක සිංහලට පරිවර්තනය කරපු වැරදි අර්ථයක් ධර්මයක් නැති දෙයක් බවට පත් වෙලා
තියෙනවා. අරිහතුන් වහන්සේ අප විසින් මේ සද්ධර්මය අසා දැනගන්නට පෙර සිටම බොහෝසේ මහ සතුටින් ධාතු වන්දනා, බෝධි වන්දනා ආදී පින්කම් වල යෙදුණෙමි. එදා ඒ පින්කම් වල ප්‍රධාන දායකත්වය ගෙන කටයුතු කළ බැවින් අදත් අපගේ සහභාගීත්වය ඒ ස්වාමින් වහන්සේලා බලාපොරොත්තු වේ. දැන් මා එවැනි පින්කම් කරද්දී ඒවා කරුණේ බුදුපියාණන් වහන්සේට ගෞරවය දැක්වීම එම ධර්මය අවබෝධ කරගත් අපගේ යුතුකම බැවිනි. දන් දීම, සේනාසන, ගිලම්පස, බෙහෙත් ද්‍රව්‍ය දීමේදී පවා බුද්ධ ශාසනය වෙනුවෙන් මා කරුණේ එය වගකීමක් ලෙස සලකාය. ඒ සිතුවිල්ල නිවැරදිද? වැරදි නම් නිවැරදි කර දුනු මැනවි.
ඔව් ඒක ඇත්ත. දැන් මේ පිංගතුන් මේ ධර්මය අහන්න ආවා කියලා තමන්ගේ ගමේ තියෙන පන්සල ගමේ ඉන්න හාමුදුරුවෝ අත්තරින්න ඒකට නොගිහින් ඉන්න ඒකට විරුද්ධව වැඩ කරන්න හාමුදුරුවෝ විවේචනය කරන්න කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. බහුතරයක් මිනිසුන්ට මේ නිවන් මඟ විවෘත කරගන්න බෑ. ඒගොල්ලන්ට පුළුවන් වෙන්නේ මේ ලෝකයේ අහපත්සේ තවත් දුරටත් පාත්වගෙන යන්න උපකාර වන ආගමක් භක්තියෙන් විශ්වාසයෙන් අදහන්. ඉතින් ඒක නිසා බොහෝ ගම්වල බොහෝ පිරිස් ඉන්නවා මේ ධර්මය තේරුම් ගන්න බෑ. හාමුදුරුවොත් ඉන්නවා, ගිහියොත් ඉන්නවා, පැවිද්දොත් ඉන්නවා. ඒ අයට ගැළපෙන විදියට ආගමක් තියෙන්න ඕන, ආගම පවතින්න ඕන. නමුත් තමන් දැන් ආගමයි ධර්මයයි අතර වෙනස තේරුම් ගත්තට පස්සේ අපි පුළුවන් නම් ටික ටික ඒ ගමේ ඉන්න යම් ධර්මයක් තේරෙන පුද්ගලයන්ටත් ටික ටික කියවලා එක්කෙනාව දෙන්නව හරි ඒ පන්සලත් එක්ක විරුද්ධ කරන්න, තරහ කරන්න, වෛර කරන්න නෙමේ පන්සල් නොයන්න වැටබඳින්න නෙමේ මේ මාර්ගය ඒ පන්සලේ අයටත් දායකයන්ටත් ආමුදුරන්ටත් මේ පාරට මාර්ගයට ගන්න ටික ටික උපකාර වන ආකාරයේ යහපත් ක්‍රියාවක් කරලා මුළු ගමම පුළුවන් නම් ටිකක් හොඳ පැත්තකට ගත්තොත් ඊට පස්සේ පුළුවන්කම තියෙනවා තමන්ටත් මේ ධර්මයේ තේරුම් ගැනීමේ ප්‍රතිඵල අනික් අයටත් දෙන්න ලබා දෙන්න. ඉතින් ඒක නිසා මම නම් කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ මේ ධර්මය අහලා ගිහිල්ලා පන්සලත් එක්ක තරහ වෙන්න, පන්සල නොගිහින් ඉන්න, පන්සලේ කරපු වැඩ නවත්තන්න කියලා මං කිසිසේත්ම වචනකින්වත් කියන්නෙත් නැහැ. ඒක නිර්දේශ කරන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා පන්සලට යන්න ඕනේ. ගිහිල්ලා පන්සලේ පුළුවන් නම් අඩුපාඩු පුළුවන් තරමක් හදන්න ඕනේ. ආමුදුරන්ටත් මේ ධර්මය පුළුවන් මන් ටික ටික හරි දෙන්න ඕනේ. ඒ නිසා ඒ ආමුදුරන්ටත් මේ මග වැහිලා තියෙන්නේ. මේක තේරුම් අරගෙන ඒ ආමුදුරන්ගෙත් ඇස් පාදන්න, ගමේ පන්සලත් හදන්න, ගමේ අනික් මිනිසුන්ටත් තමන්ගේ ඥාති හිතවතුන්ටත් ඒ ඇස් පාදන්නට පුළුවන් තරම් හැකි හැම කෙනෙක්ම කටයුතු කරන්න අවශ්‍යයි.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, භව සහ ගති අතර ඇති වෙනස පහදා දෙන්න. අසාධාරණයකදී සිත රිදවීම වුවහොත් සිතෙහි භව හට ගනී.
ඔව්, භව කියන්නේ බීජයක්. එහෙම නැත්නම් අර කර්ම බීජයක්, විඥාන බීජයක් උපදින්නට එන අවස්ථාව භව. ඒක කර්ම බීජය ඉපදුනාට පස්සේ ගතියක් හැටියට ගත්තා, ඇතුළට ගන්නවා, ගරගෙන තැන්පත් කර ගත්තා, ගන්නවා. එන්න ඒ අවස්ථාව ගති. ගත්ත ගන්න දේ තමා ගති උනේ. අර භව කියන්නේ බීජ අවස්ථාව. ඒ බීජය සකස් වෙන අවස්ථාව තමා රාග භව, ද්වේෂ භව, මෝහ භව. ඒ ප්‍රිය දෙයට ඇලීම නිසා කර්ම බීජයත් සකස් වෙනවා, විඥාන බීජයත් සකස් වෙනවා, සම්භවං කියන තත්වයේ සකස් වෙන අවස්ථාව තමා භව. ඒ අනුසය කියලා කිව්වෙත් මේකමයි. ඒක නිසා රාග භව තණ්හා අනුසය, ද්වේෂ භව පටිඝා අනුසය, මෝහ භව අවිද්‍යා අනුසය හැටියට බුද්ධ දේශනාවේ තියෙනවා. අනුසය ඇතුළට ගත්තාම ආසය හැටියට තැන්පත් වෙනවා. ඒ වගේම රාග භව, ද්වේෂ භව, මෝහ භව ඇතුළට ගත්තාට පස්සේ රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය හැටියට තැන්පත් වෙනවා. මේක මේ වචන පේලි දෙකකින් විග්‍රහ කළාට එකම ක්‍රියාවලිය වෙන්නේ භව කියන්නේ බීජයක්, කර්ම බීජයක්, විඥාන බීජයක් සකස් වෙන අවස්ථාව. ඒක තැන්පත් වෙලා පැලවෙන්නට සුදුසු ආකාරයට තැන්පත් වීම තමයි ගතිය කියලා කියන්නේ. ගතිය නම ඊගාවට ඉපදිනකොට උත්පත්ති හැටියට උපජ්ජති කියන தത്വෙට අර ගති පටිසන්ධියක්, ගති නිමිත්තක්, ගති රුව, ගති ගුණ, ගති හඬ, ගති බල, ගති රුව සියලු දේ උරුම වෙන්නේ ලැබෙන්නේ. ඉතින් ඒක නිසා ගතියට අදාළව තමයි ගති නිමිත්ත, ගති නිමිත්තට අදාළව තමයි ගති පටිසන්ධිය, ගති පටිසන්ධියට අදාළව තමයි ගති රුව, ගති ගුණ, ගති බල, ගති ගුණ, ගති සියලුම දේ ලැබෙන්නේ. ඉතින් ඒක නිසා ඒක ගත්තේ නැත්නම් අර භව නිරෝධ කළ හැකි. භව නිරෝධ නොකොලොත් ගති හැටියට තැන්පත් වෙනවා. ගති තැන්පත් වුණොත් පැවැත්ම දිගින් දිගටම අර එක්ක සුගති, එක්ක දුගති, එක්ක අගති, එක්ක නගති, එක්ක විගති, එක්ක අවිගති. මේ ගති 12 12ක් තියෙනවා ත්‍රිපිටකේ. මේ 12 අදාළව යනවා. නමුත් ගති නගති වුණොත් ඔය එකක්වත් ගතියක් නැත්නම් උපදින්නට හේතුවක් නැහැ. අරහත් ත්වයටපත් වෙලා පැවැත්ම අවසන් කරු.
ස්වාමීන් වහන්සේ, මිත්‍යා දෘෂ්ටික පවුලේ සාමාජිකයෙකු ශ්‍රී සද්ධර්මයට යොමු කරන්නේ කෙසේද? ඇය මගේ මව වන අතර සායි බැතිනියකි, සායි බබා බැතිමතිකි. ඇය බුද්ධ ධර්මයේ තරයේ ප්‍රතික්ෂේප කරයි. තවද මා හට බුද්ධ ධර්මයේ අනුගමනය කිරීමට බාධා කරයි. ඇයට කිසියම් ආකාරයේ අමනුෂ්‍ය බලපෑමක් ඇති බව දැනගන්නට ලැබිණි. ඒ සඳහා මම රාග දේශ මොහෙන් තොර බෝධි පූජා කරමින් සංසාර ණය පිළිවෙත අනුගමනය කරමි. ඇය බණ ඇසීමට කැමැතිවද ඇයට බියක් දක්වයි. කාරණක පහදා දෙන්න.
දැන් මේ ප්‍රශ්නේ ලියපු කවුරු හරි පුද්ගලයා මහත්යෙක් වෙන්න පුළුවන් ඕන මහත්යෙක් වෙන්නත් පුළුවන් දෘෂ්ටිගත වෙලා. කාගෙද වැරදි දෘෂ්ටිය? ඒ පුද්ගලයා. ඒ පුද්ගලයා මේ ප්‍රශ්නේ ලියලා තියෙන්නෙම යම් ආකාරයක දෘෂ්ටිගත වෙලා අර දුට්ටි ගහනන් දුට්ටි ගතන් දුට්ටි කාන්තාරන් ඔය සියලු දේ තියෙනවා. ඉතින් ඒක නිසා තමන්ගේ ඉස්සෙල්ලා දෘෂ්ටිය දැක්ම පිරිසිදු කර ගන්න. අම්මා දිහා බලන එකත් තමන්ගේ අම්මා හැටියට අනුකම්පාවක් ඇතුව ඒ අම්මටත් මේ මාර්ගයේ පහදා දෙන්න ආදර්ශමත් වෙලා ආදර්ශයෙන් කටයුතු කරන්න ඔය කියලා ඔක මේක වැරදි ඔයා යන මාර්ග වැරදි ඔයා කරන දේ වැරදි කියලා කියන එක කිසිසේත්ම පිළිතුරක් නෙමේ ප්‍රතිකර්මයක් නෙමේ එකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒ පුද්ගලයාගේ ඒ අම්මගේ මේ දෘෂ්ටිය වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕන දරුවෙක් බොහොම සූක්ෂම විදියට මේ ධම්මානුධම්ම ප්‍රතිපදාවෙහි නිවැරදිව ගමන් කරනවා. ඒ නිසා සායිබබා දෙන එකත් බුද්ධාගම අදහන එකත් දෙකම ආගම්. දෙකෙම නිවනක් නැහැ. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. වචන ටික විතරයි තියෙන්නේ බුද්ධාගමේ. සායිබබා එකේ තියෙන අර භගවත් ගීතාවේ වචන ටික විතරයි. දෙකේම ධර්මයක් නැහැ. දෙකේම මාර්ගචරියාවක් නැහැ. දෙකේම නිවන වහන දේවල් තියෙනවා. ඉතින් ඒක නිසා දැන් ඔය ප්‍රශ්නේ මුලින්ම කියලා තියෙන්නේ මිත්‍යා දෘෂ්ටි කතාවක්. දෙනම් මිත්‍යා දෘෂ්ටි. එච්චරයි කියන්නේ.
ස්වාමීන් වහන්සේ රෝගීන් සුවපත් කිරීම සඳහා බොහෝ තැන්වල යන්ත්‍ර මන්ත්‍ර භාවිතා කරන අයුරු දැක තිබේ. මෙය කරවා ගන්නා අයට හෝ කරන අය මිත්‍යා දෘෂ්ටිකයන්ට අනුවේදයි පහදා දෙනු මැනව.
දැන් මේක මේ හේතුඵල ධර්මයේ නොදන්නාකම. දැන් ඔය යන්ත්‍ර මන්ත්‍ර බඳින්නේ බෝධි පූජා කරන්නේ මොන නොයෙකුත් තව පූද පූජා කරන්නේ දැන් මොකක් දැකලාද? මේ විපාකය දැන් ඵල විපාකයක් ආවට පස්සේ දැන් මේ ඵල විපාකයට හේතුව හොයන්න ඕන. හේතුව මොකද්ද? අයහපත් ක්‍රියාවක ඵලයක්. ඒකයි අපල කිව්වේ. ඉතින් ඒක නිසා ඒ අයහපත් ක්‍රියාව වෙනුවට දැන් යහපත් ක්‍රියාවක් කිරීමෙන් සත්‍ය ක්‍රියාවක් කිරීමෙන් අර ණයගණ දිනුවෙන් මිදී නිදහස් වන්නට උපකාර වන ක්‍රියාකාරකම් හතර කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට ඔය වියදම් කරලා ලක්ෂ ගණන් මේ භූත කට්ටඩියන්ට තව නොයෙකුත් ආමුදුරුන්ටත් නොයෙකුත් ආකාරයේ සල්ලි දීලා මේ කරන දේවල් කිසිම කාටවත් කවදක්වත් ඵලයක් විපාකයක් යහපතක් ලැබෙන දේවල් නෙමේ. තමන්ගේ නිවනට නම් කිසිසේත්ම උපකාර වෙන්නේ නැහැ. අනිත් පාර ඔයක ඔය යන්ත්‍රේ හෝ මන්ත්‍රේ හෝ ඔය මොකක් හරි තෝත්‍රේ හෝ කරලා ඉවර වෙලා ඊට පස්සේ වෙන්නේ මොකද? ඒ හාමුදුරුව එක්ක ඒ භූත කට්ටඩියක් තරහා වෙලා වෛරෙන් ක්‍රෝධෙන් කටයුතු කිරීම විතරයි අවසානේ උරුම වෙන එකම දේ එච්චර. ඉතින් ඒක නිසා මේක පැවැත්මක් දිගින් දිගටම ණය ගන්න දිනුවක් හැටියට දිගටම මේ සංසාර ගමනේ දිගටම ගෙනියනවා. ඒකයි වෙන්නේ.
අවසරයි ස්වාමීන් වහන්සේ. මගේ ස්වාම පුරුෂයාට කොප්පන අඳින්න කන්න බොන්න දීලා ආදරෙන් කතා කරත් මට අපහාස කර පරදා ස්ත්‍රී සේවනයට යන්නේය. අනේ ස්වාමීන් වහන්ස, මා කරපු කර්මය කුමක්ද? මට ඕව අතහැරිය නොහැක.
කර්මෙම තමයි. කම්මාවරණයම තමයි. දැන් විපාකාවරණයක් හැටියට විපාක විඳිනවා. එච්චර තමයි කියන්නේ තියෙන්නේ. තමන්ගේ හිතේ දැන් තමන්ට පුළුවන් නම් උපේක්ෂා සිටින් ඔය සියල්ල ඉවසා විමසා තමන්ට නියම ධම්මානුධම්ම ප්‍රතිපදාවේ දින බලන්න සුමාන දෙකක් ඇදලා ඒ පුද්ගලයාගේ තිත හරියයි. දැන් ඕක කියලා කරන්න බෑ. ඕක මේම එකට එක කරලා කරන්නත් බෑ. ඉතින් ඒක නිසා මේක අපි ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාව නිවැරදිව තේරුම් ගත්තනම් ඒ අනුව තමන් හැසිරුණානම් ප්‍රායෝගිකව ආනපාන සති සමාධියේ පිහිටියානම් ඒ පුද්ගලයාට තමන්ගේ වැඩේ නිවි යනෙල්ල ඉවසලා විමසලා කරගෙන යන්න පුළුවන්. එතකොට ස්වාමි පුරුෂයාත් හරියයි. ඒකයි කරන්න ඕන. වැටි බහැලා ඔය අනික් මයික් එක දෙන්නකෝ FM මයික් එක.
තිකරණීය
නැ නැ පොඩකින් මේ හරි ආන්න ප්‍රශ්න.
අති ගෞරවණීය අරිහතුන් වහන්ස, අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති ඒවම්පි භික්කවේ බික්කු කායේ කායනුපස්සී විහෙරති අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති සහ අරිහතුන් වහන්සේගේ ලක්ෂණ විස්තර කිරීමට යොදාගත් තවත් පද කිහිපයක් දැන ගැනීම වැදගත් වේ. ආවුසෝ අනුපායෝ අනපායෝ අනිසිතෝ අප්පටිබද්දෝ විප්පමුත්තෝ විස්සං යුත්තෝ විමරියාදි කතේන. මෙහි අනිසිතෝ යන්න යන පදේ යෙදීම එකම අර්ථයක්ද?
නෑ, ඊට වඩා වෙනස්. දැන් බුද්ධ දේශනාවේ මේ අතහැරීම විග්‍රහ කරන පද 21ක් තියෙනවා. මේ 21ම අරහතුන් වහන්සේගේ ලක්ෂණ 21ක් හැටියට බුද්ධ දේශනාවේ තියෙනවා. අජාතං අභූතං අකතං අසංකතං අකතඤ්ඤුතෝ අනපායෝ අනුපායෝ අනනිසිතෝ මෙම අන්තිමට අරහතෝ අශෝකං මෙම විග්‍රහ කරලා තියෙනවා වචන 21ක්. 21ේම තියෙන්නේ අයන්න මුලට දාලා. අයන්නෙන් ඉන්නේ මොකද්ද? වැරදි දේ අත් හැරීම කියන එකයි. ඒ නිසා ජාතං අජාතං භූතං අභූතං කතං අකතං කෘතඥතාවය. ඒ වගේම සද්දෝ අසද්දෝ අනපායෝ අනුපායෝ අනනිසිතෝ අක ඔය අශෝකං මේ ආකාරයට අරහතෝ. මේ සියලු දෙයින් තියෙන්නේ මේ පංචස්කන්ධය අතහැරීම වචන 21කින් අයන්න දාලා විග්‍රහ කරලා තියෙන්නේ අත්හල යුතු අත්හැරලා නිදහස් විය යුතු දේවල් 21ක්. ඉතින් ඒක නිසා අරහතුන් වහන්සේට ඔය නම් ඕනම එකකින් සඳහන් කරන්න පුළුවන්. අරහතුන් වහන්සේගේ ලක්ෂණ හැටියට අරහතෝ කියන එකමයි ඔය අයන්න දාලා අනික් වචන 20ෙම විග්‍රහ කරලා තියෙන්නේ. නමුත් අර අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති කියන එක ඊට වඩා වෙනස්. මෙතෙන්දී විග්‍රහ කරලා තියෙන්නේ මේ නිච්ච සුඛ අත්ථ කියන එක තමයි අර අනිසිතෝච විහෙරති කියන එකෙන් විග්‍රහ කරලා තියෙන්නේ. යම් කෙනෙක් නිච්චසේ සුඛසේ අත්ථසේ ගන්නවා නම් ඒක තමයි පංචස්කන්ධය උපාදානය කරගන්නට හේතුව. ඒ උපාදානය කරගත්ත පංචස්කන්ධය තමන්ගේ කැමැත්ත අනුව නච කිංචි චිත්තේ චීගන්නේ හිත. ඒ හිතේ කැමැත්ත අනුව පාත්තන්න නවත්ත ගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා සබ්බූපදි පජහති. ඒ නිසා උපාදානය කරගත්ත කිසිම දෙයක් අපේ කැමැත්ත අනුව නිච්චසේ සුඛසේ අත්ථසේ පාත්තන්න නවත්තන්න බෑ කියන ධර්මතාවය තමයි. එමුනනම් අනිච්ච දුක්ඛ අනත්ත ධර්මතාවය තමයි ඔය විග්‍රහ කළ තියෙන අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති ඒවම් බික්කුවේ. ඒ මේක යම් කෙනෙක් නිවැරදිව තේරුම් ගත්තනම් ඒ පුද්ගලයා නිවනට සුදුසු පුද්ගලයෙක් බවට පත් වෙනවා කියන එකයි තියෙන්නේ.
ස්වාමීන් වහන්සේ, වහරක අබේලංකා රතන ස්වාමීන් වහන්සේ අපවත් වූ බවට ආරංචි වී ඇත. අපගේ අවබෝධය සඳහා උන්වහන්සේ කිනම් තත්ත්වයක පසුවේද? එය පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
දැන් මෙහෙමයි, අනුන්ගේ තත්ත්වය ගැන හෙවීම නෙමේ අපි කළ යුත්තේ. යම්කිසි ස්වාමීන් වහන්සේ කෙනෙක් කියපු ධර්මය නිවැරදි නම් ඒ නිවැරදි ධර්මය තමන් තේරුම් අරගෙන තමන්ගේ මඟ හදාගන්න එකයි. ඒ නිසා බුදුහාමුදුරුවන්ගෙනුත් බොහෝ මිනිස්සු ගියා මැව්වලු. අර පුද්ගලයා මැරුණා, ඒ පුද්ගලයා දැන් කොහෙද උනේ, ඉන්නේ මොකද, කොහාටද ගියේ, මොකද උනේ, මේ වගේ ප්‍රශ්න. බුදුහාමුදුරුව ඒ සියලු තැන්වලදී මේ වගේ ප්‍රතික්ෂේප කළා. ඉතින් ඒක නිසා අපි අපේ යුතුකම වගකීම ඉටු කරන්න ඕන. පහරක හාමුදුරුවොත් මේ මාර්ගය විවෘත කරන්න මේ ධර්මය විවෘත කරන්න ලොකු ඉමහත් මෙහෙයක් සේවයක් කළා. ඉතින් ඒක නිසා සම්මතයෙන් සම්ප්‍රදායෙන් යම් යම් ආකාරයට මේ මාර්ගය විවෘත කරන්න ඉදිරියට ගේන්න ධර්මය මතු කරන්න කටයුතු කළා බොහෝ වේද මහන්සියලා මුල් කාලේ. නමුත් පසු කාලයක දැන් අවුරුදු පහක් විතර තෙක් කාලය තුළ යම් කිසි කායික අපහසුතාවක් නිසා වක්වඩු අමාරුවක් නිසා අවසාන අවුරුදු පහම නොඉඳිනා දුක් විඳලා තමා අවසන් වෙන්නට උනේ. ඉතින් ඒක නිසා අපි උන්වහන්සේටත් මේ ධර්ම දේශනාව අවසානයේදී විශේෂයෙන්ම මුල් යුගයේ මම අභේනරත්න මහත්තයත් එක්ක මහණෙනි ඉස්සෙල්ලා එකට මේ ධර්ම සාකච්ඡා කරලා මම මහණු වෙලත් නැහැ අභේරත්න මහත්මයා මහණු වෙලත් නැහැ අපි එකට පොල්ගහවෙල ඒ කිජිනාගම ස්ථානයේ ඒ කාලයක් මේ ධර්ම සාකච්ඡා කරමින් මේ මාර්ගය හොයාගත්තා. ඉතින් ඒක නිසා පොඩි පොඩි හේතුන් නිසා දෙපැත්තකට ගියත් මේ එකම ධර්මය නොයෙකුත් දේවල් අභේරත්නාලංකාර හාමුදුරුවොත් මේ විවෘත කළා. ඒවෙන් ආශ්‍රයෙන් මම ඊට වඩා ඉස්සරහට ගිහිල්ලා සංදේශනාව දුවතා වේතිපඩු යට්ටේ චතුරාර්ය සත්‍ය ධර්මය මේ බොහෝ දේවල් දේශනා හැටියටම ධර්මය හැටියටම විග්‍රහ කරන්නට උත්සාහ ගත්තා. ඉතින් ඒක නිසා අපි ඒ වහරක අභේරත්න අලංකාර ස්වාමීන් වහන්සේටත් මේ සියලු දෙනාගේ පිරිසිදු චේතනාවක් සිතක් ඇතුව අපේම කෙනෙක් හැටියට අපි ඒ සත්‍යක්‍රියාවක් කරලා යහපත් දෙයක් වෙන්නට යහපත්ක් වෙන්නට අපි ආශිර්වාද කරන්න ඕන විභවමුණා.
රෝහලේ මරණාසන්න පුද්ගලයෙකුට නිවසේ සිට එම පුද්ගලයාගේ නම පවසා සූපත් වේවායි කියා හෝ මිය යනවා කියා හෝ සිතුවේ නම් එම චිත්ත තරංග රෝගාතුර පුද්ගලයාට බලපාන්නේද? එම රෝගී පුද්ගලයා එම මොහොතේදී මිය ගියහොත් එම චිත්ත තරංගයේ බලපෑ නිසාද නැත්නම් ඔහු ගෙනා කර්ම ශක්තිය නිසාද කාරණිකව පහදා දෙන්න.
ආයිසරයක් ප්‍රශ්නේ කියන්න ඕනේ මට මුල හැරිය තේරුණේ නැහැ.
රෝහලේ මරණාසන්න
පුද්ගලයෙකුටදී මරණාසන්න පුද්ගලයෙකුට
නිවසේ සිට එම පුද්ගලයාගේ නම පවසා සූපත් වේවා කියා හෝ මිය යනවා කියා හෝ සිතුවේ නම් යත්වා මියත්වා කියා හෝ සිතුවේ නම් එම චිත්ත තරංග රෝගාතුර පුද්ගලයාට බලපාන්නේද? එම රෝගී පුද්ගලයා එම මොහොතේදී මිය ගියොත් එම චිත්ත තරංග බලපෑ නිසාද නැත්නම් ඔහුගෙන කර්ම ශක්තිය නිසාද කාරුණිකව පහදා දෙන්න.
දැන් මේක දෙපැත්තක් තියෙනවා. හැම දෙයකම දෙපැත්තක් තියෙනවා. දැන් යම් කිසි කෙනෙකුට කායිකව මානසිකව අපහසුයක් ආබාධයක් කර්ම රෝගයක් ඇති වෙලා තියෙනවා නම් තවත් කෙනෙකුට පුළුවන්කම තියෙනවා සත්‍යක්‍රියා බලයක් පතුරවලා ඒ රෝගී පුද්ගලයාට පිරිසිදු චේතනාවක් ඇතුව ඒ තේන සත්‍යවජ්ජේන සුවත්ති හෝති කියන සත්‍යක්‍රියා බලය පතුරවන්න. හැබැයි ඒ සත්‍යක්‍රියා පතුරවන පුද්ගලයා තුළ ඒ සත්‍යක්‍රියාව ආරම්භ කරන මොහොතේ පටන් අවසන් මොහොත දක්වා සමහර විනාඩි දෙකක් තුනක් පහක් වෙන්න පුළුවන් රාගයෙන්තර ද්වේෂයෙන්තර මෝහයෙන්තර පිරිසිදු සිතක් තුන් සිට පහදාගත් සිතක් තියෙන ඕන පෘථග්ජන පුද්ගලයෙකුට පුළුවන් මේක. ඒ නිසා තමන්ට යම් කිසි කෙනෙකුට රෝගියෙකුට අපහසුයක් අමාරුවක් ආබාධයක් ඇති වූ කෙනෙකුට තමන්ට පුළුවන්කම තියෙනවා සත්‍යක්‍රියා බලයක් පතුරවලා ඒ පුද්ගලයාටත් යහපතක් සිතක් ශාන්තියක් සහනයක් පතුරවන්න. හැබැයි මේකේ ක්‍රමයක් නියම නිවැරදි ක්‍රමයක් තියෙනවා. මෙතෙන්දී අපි සත්‍යක්‍රියාව කළ යුත්තේ පළමු කොටම මුළු විශ්වයටමයි. සියලු සත්වයන්ට පුද්ගලයන්ට භූතයන්ට සබ්බපාන භූත හිතාය අනුකම්පාය දයාපන්නෝ විය යුතුයි. එතකොට ඒ සියලු දෙනාට යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා, සහනයක් වේවා. මේ විදිහට තමන්ගේ සිතේ ඒ සුදු කිරණ ශක්තිය පතුරවනකොට ඒ සුදු කිරණ ශක්තිය නිසා තමන්ගේ හිත පිරිසිදු වෙනවා. ඒ පිරිසිදු වූ බලයෙන් ඒ තේන සත්‍ය වජ්ජේන ඒ සත්‍ය ක්‍රියා බලයෙන් අර තමන් එල්ල කරන ඉලක්ක කරන රෝගියාටත් යහපතක් සිතක් ශාන්තියක් සහනයක් වේවා. තමන්ගේ හිත මුළු විශ්වයටම සත්‍ය ක්‍රියා බලයක් පතුරවලා ඒ විශ්වයටම පැතුරු සමස්ත සත්‍ය ක්‍රියා බලයෙන් තමා අර එක පුද්ගලයෙකුට අපි යහපතක් සිතක් ශාන්තියක් සහනයක් පතුරවන්න ඕන. ඒකයි ඒ තේන සත්‍ය වජ්ජේන සුවත්ති හොති. ඒ සත්‍ය ක්‍රියා බලයෙන් ඒ තමන් ඉලක්ක කරන එල්ල කරන තමන්ගේ පුද්ගලයාටත් රෝගයාට හෝ අර අසරණ තත්ත්වයට පත් වූ පුද්ගලයාට හෝ යහපතක් කරන්න පුළුවන්. ඒ මිසක් ඔය වැරදි විදිහට මේ වචනයක් කතා කළාට, ඉල්ලීමක් කළාට, යැදීමක් කළාට, පැටීමක් කළාට, ප්‍රාර්ථනාවක් කළාට මේක නියම බලය පතුරවන්න පුළුවන් කමන්නේ. ඒ නිසා මේ සත්‍ය ක්‍රියා බලේ පතුරවන්න පුළුවන් මේක කරන්න ඕන නියම නිවැරදි ක්‍රමය තමන් නිවැරදිව තේරුම් අරගෙන නිවැරදි විදිහට ප්‍රායෝගිකව අනුගමනය ඕනෑම කෙනෙකුට පුළුවන්. තව කෙනෙකුට යහපතක් සිතක් ශාන්තියක් සහනයක් කරන්න. හැබැයි අනිත් පැත්ත කරන්න බෑ. ඒක සත්‍ය ක්‍රියාවක් නෙමෙයි. ඒක අර වස්කවියක් ශාපයක් පලිගෙහීමක්. ඒක එතෙන්දි වෙන්නේ තමන්ගේ මුළු හිතම කිලුටු වෙලා තමන්ට සියලු ආපහු බූමරංගයක් වගේ සියලු දේ ආපහු එන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා අර සත්‍ය ක්‍රියා බලයක් තමන්ට ආපහු එනවා යහපත්සේ. ඒ වගේ මේ ඔය වස්කවි සෙත් කවි මේ වස්කවි ඔය පුද පූජා යාග හෝම පොල් ගැහිලි මේවා කරන සියලුම වෙලාවල් වලට තමන්ට ආපහු බූමරංගයක් වගේ ඒ කළු කිලුටු කෙලෙස් ධර්ම විපාක හැටියට උරුම වෙනවා. එනිසා කළ දේ තමා හේතුව ඵලයක් හැටියට තමන්ට උරුම වෙනවා. අර අරගත් හේතුඵල ධර්මයක් මේකත් හේතුඵල ධර්මයක් දෙපැත්තම තේරුම් ගන්න ඕන තමන් යමක් කරන කියන හිතන හැම අවස්ථාවක.
ස්වාමීන් වහන්සේ සිගාලෝවාද සූත්‍රයේ ඇති යුතුකම් වගකීම් ඉටු කිරීම ණය ගනුදෙනුවක්ද?
ඔව්, සිගාලෝවාද සූත්‍රය, පරාභව සූත්‍රය, ඒ වගේ මහා මංගල සූත්‍රය මේ සියලු දේ තියෙන්නේ මේ නිවනට අවශ්‍ය වන්නා වූ ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වෙන ක්‍රම වේදයන්මයි. සියලු තැන්වල පරමාර්ථ ධර්මය හැටියට තියෙන. නමුත් ඒ සියලු දේවල් අද වනට ආගමට ගැලපෙන වරදි මේ ලෝකෙ හදන්නට උපකාර වන ආකාරයට අර පරාභව සූත්‍රයත්, ඒ වගේම සිංහලෝවාද සූත්‍රයත්, මහා මංගල සූත්‍රයත්, කරණීයමෙත්ත සූත්‍රයත් සියලු සූත්‍ර මේ ලෝකෙ හදන්න උපකාර වන ආකාරයට අර්ථය ධර්මයේ විකෘති කළා, වෙනස් කළා, තම තමන්ට ඕන හැටියට තේරෙන හැටියට වෙනස් කරගෙන අද පාවිච්චි කරනවා, භාවිතා කරනවා. ඒක මිනිසුන්ගේ මේ ආගමේ හැටි. ධර්මය ආගමක් කරගන්නවා කියන්නේ ඒකයි. වෙන මොකක්
කරන්නේ? අහලා තියෙනවා කළගුණ සැලකීමත් ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමත් අතර සම්බන්ධතාවයේ කාරණකෝ පහද
වෙනවා. දැන් යුතුකම් වගකීම් ඉටු කිරීම තමයි කළගුණ සැලකීම. හැබැයි ආපහු යම බලාපොරොත්තු වෙලා යුතුකම් වගකීම් ඉටු කරන ඕන. ඒක කළගුණ සැලකීමක් වෙන්නේ නැහැ. ඒක අර සිංහලෝ වාද සූත්‍රයේට පරමාභව සූත්‍රයට ගැලපෙන දෙයක්නේ.
ස්වාමීන් වහන්සේ චත්තාරෝ ඨානානි යන ස්ථානවල බුද්ධ ශක්තියට අනුගත වීමේදී ඒ ඒ ස්ථාන අනුව අදිෂ්ඨානයෙන් කළ යුත්තේ කෙසේදයි යන කාරණක පහදා දෙන්න.
මෙතන තියෙන්නේ චත්තාරි මානි ඨානානි. චත්තාරි මානි මානි කියන්නේ මේක එකම රේඛාවක එක සමාන දුරෙන් තියෙන ස්ථාන හතරක් තමයි චත්තාරි මානි ඨානානි තියෙන්නේ. තියන්නේ දැන් ත්‍රිපිටකයේ තියෙන වචන හරියටම තේරුම් ගන්න ඕන. තියෙන්නේ චත්තාරි මානිටානානි මේ ස්ථාන හතර. මේ බුද්ධ ශක්තිය කේන්ද්‍රගත වෙලා තියෙන ස්ථාන හතර. එනිසා මේ මිහිතලේ මේ විශ්වයේ අතීතයේ බුද්ධත්වයට පත් වූ සියලුම ලෞතරා බුදුවරුන්ගේ සියලුම පසේ බුදුවරුන්ගේ සියලුම අරහත් බුද්ධත්වයට පත් වූ අරහතුන් වහන්සේලාගේ මනෝමය කාය කේන්ද්‍රගත වෙලා ඒක රාශී වෙලා තියෙනවා මේ විශ්වයේ එක තැනකට. එතන තමයි ඔය බුද්ධ ශක්තිය තියෙන මේ රේඛාවක තියෙන්නේ. ඉතින් ඒක තමයි චත්තාරිමානි තානානි කියලා පිරිනිවන් පාන්නට ආසන්නේ බුදුහාමුදුරුව දේශනා කළේ. ඉතින් ඒක නිසා තවත් කෙනෙකුට බුද්ධ වෙන්න අවශ්‍ය නම් මේ අතීත බුදුවරුන්ගේ ශක්තිය ඒ බුද්ධ ශක්තියට අනුගත වීම අනිවාර්යයි. ඉතින් ඒක නිසා ඒ අනුගත වෙන්න නම් මේ දැන් බුදුහාමුදුරුව නැති කාලෙක මේ වගේ ඒ කේන්ද්‍රගත වෙලා තියෙන බුද්ධ ශක්තිය කේන්ද්‍රගත වෙලා තියෙන ඒ කේන්ද්‍රස්ථානයට යන්න ඕන. බුදුහාමුදුරුව ජීවමාන හිටිය අවුරුදු 45 තුළ අර බුදුහන්ඳ බුදු බව බුදු බල බුදු දහම සියලු දේ අහගන්න පුළුවන්කම තිබ්බා බුදුහාමුදුරුවන්ගෙනුත්. ඒ වගේම බුද්ධ ශ්‍රාවකයන්ටත් ඒ ශක්තිය බුදුහාමුදුරුව පැවරුවා අර 60 දෙනෙක්. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ මේ බුද්ධ ශක්තිය කේන්ද්‍රගත වෙලා තියෙන්නේ ඔය කියන ස්ථාන එක රේඛාවක පිහිටි එක සමාන දුරින් පිහිටි මේ චත්තාරු චත්තාරිමානි තානානි කියන ස්ථාන හතර.
ස්වාමීන් වහන්සේ ප්‍රශ්න තුනක් ඒවා තිබෙනවා. පළවෙනි ප්‍රශ්නය අවිතික්කම සීලය ගැන විස්තර කර දෙන්න.
දැන් අවිතීක්කම සීලය කියන එක බුදුහාමුදුරුවන්ගේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ සීල විග්‍රහය තියෙනවා. සංවර සීලය, චේතනා සීලය, ප්‍රාණ සීලය, වේරමණී සීලය අවිතීක්කම සීලය කියලා පහක්. ඒක තමයි පංච සීල ප්‍රතිපදාව පරමාර්ථ සීල දේශනාව. දැන් ඕක ඔය පාණාසුපාත අදින්නා දානාකාමී සුමිච්ඡාචාර වේරමණී කියන එකට වඩා හුඟක් ගැඹුරු අර්ථයක් තියෙන්නේ මේ සංවර සීලය, චේතනා සීලය, ප්‍රාණ සීලය, වේරමණී සීලය, අවිතික්කම සීලය කියන පංච සීල ප්‍රතිපදා. මේකේ සංවර සීලය නැවත හතරකට බෙදෙනවා. ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍ය සංවරය, ඒ වගේම ආජීවක පාරිශුද්ධ සංවරය, ප්‍රාතිමොක්ඛ සංවරය කියලා හතරකට සංවර සතර සංවර සීලය. මේ සතර සංවර සීලයේ පිහිටා කටයුතු කරන පුද්ගලයෙකුට තමා අර කෙලෙස් ප්‍රහාණය කිරීමේ ශක්තිය හැකියාව. ඒ වගේම අර චේතනා සීලය චේතනාව පිරිසිදු කරගෙන හිත පහදා ගන්නට උපකාරක සීල ප්‍රඥාවෙන් කරන්න. ඒ අනුව තමා විරමණය කියන්නේ වැළකීම. මේ හතර පූර්ණ වෙනකොට සංවර ප්‍රහාණ චේතනා වේරමණී ඒ පුද්ගලයා අර නියම පාරක මාර්ගයට යනවා. ඒ අනුව වැරදි පාරෙන් මිදී නිදහස් වෙනවා. ඒක තමයි අවිතීක්කම කිව්වේ. අර වැරදි පාරේ යන මිනිහා වීතික්කෙමයි. ඒ පුද්ගලයාට අර සීලබ්බත පරාමාසයට අහුවෙලා ඒ පුද්ගලයා පාරක් තොටක් නිවැරදිව ගන්නට නොදන්නා කෙනෙක් වීතික්කම කියනවා. අවිතීක්කම කියන්නේ ඒ නියම නිවැරදි පාර නිවනට උපකාර වන මාර්ගය අනුගමනය කරන පුද්ගලයා අවිතීක්කම සීලය පිහිටියා කියලා
කියනවා. දෙවන ප්‍රශ්නය ගෙදරදී බුද්ධ ශක්තියට මනසින් අනුගත විය හැකිද?
පුළුවන් වෙන අර බුද්ධ ශක්තිය තියෙන තැනකට ගිහිල්ලා සිහිපත් කළා අපි හිටමු හිරිවඩුන්නට ගිහිල්ලා බුද්ධ ශක්තියට සද්දස්ස කුල පුත්තස්ස වෙන්න ඕන නිකන් බෑ. සද්දස්ස කුල පුත්තස්ස කෙනෙක් වෙලා ඒක පළවෙනි අවස්ථතාවය බුද්ධ ශක්තියට අනුගත වෙන්න ඔය චත්තාරිමානි තානානි වලින් එකකට යනකොට ඕ ගිහිල්ලා ගෙදරට ඇහිල්ලා සිහිපත් කරන්න පුළුවන්. ඒ බුද්ධ ශක්තිය ඒ බුදුහාමුදුරු ඒ බෝධීන් වහන්සේ ගාවදී කරගත්ත නික්ලේශී බව තමන්ටත් තමන්ගේ හිතෙත් මේ නික්ලේශී බව ගෙදරදිත් ඇති කරගන්න පුළුවන්. ඒත් තමන්ගේ ඒත් බුද්ධ ශක්තියට අනුගත වුණා බුදු වුණා කියන එකම තමයි. ඉතින් මේ බුද්ධ ශක්තිය කියන්නේ බෞද්ධරා දමීමේ ශක්තිය. හොඳට තේරුම් ගන්න ඕන බෞද්ධරා දානවා කියන්නේ රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් ඉවත් කරලා හිත නික්ලේශී තත්වයට පිරිසිදු තත්වයට පත් කර ගැනීමයි බුද්ධ ශක්තියට අනුගත වීම වෙන මොකක්වත් නෙමෙයි. ඒක තේරුම් ගත්තට පස්සේ ඕන තැනකදී ඕන මොහොතකදී තමන්ට ඒ බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන්කම තියෙනවා. ජීවිත කාලයම මුළු ඒක අවස්ථාවක දෙකක දිනෙමෙයි ඕන වෙලාවක.
අවසාන ප්‍රශ්නය, විපරිණාම ධම්ම යන වචනයෙන් අනත්ත යන්නේහි අර්ථය දැක්වෙහිද?
ඔව්. දැන් අනත්ත, අනිච්ච, දුක්ඛ, අනත්ත කියලා වචන තුනක් තියෙනවා අටකරා තීන පදාවල. මේ අනත්ත කියන වචනේ වෙනුවට සූත්‍ර ධර්ම, වැදගත්ම සූත්‍ර ධර්ම සියල්ලගෙම අනත්ත කියන වචනේ නෙමෙයි තියෙන්නේ විපරිණාම ධම්ම කියන එක. සත්තරාණ කුසල සූත්‍රයේ, අනත්ත ලක්ෂණ සූත්‍රයේ, අනුධම්ම සූත්‍රවල සියලු තැන්වල තියෙන්නේ අනත්ත කියන එක නෙමෙයි මේ විපරිණාම ධම්ම කියන එක. ඒ කියන්නේ අසාරට්ඨේන අනත්ත කියන අනත්තා කියන අර්ථය තමයි විපරිණාම ධර්මය. අපි සාරයි කියලා යමක් අපේ කැමැත්ත අනුව අසුමිවාණයෙන් අල්ලගත්තා නම් ඒ කැමැත්ත පවත්වන්න නොහැකි, පැවැත්වීමට කළ නොහැකි දෙයක් කියන එකයි අනත්තා කියන විපරිණාම ධර්මය විග්‍රහ කළේ. ඒ නිසා විපරිණාමයට පත්වෙන යමක් අපේ කැමැත්ත අනුව අපිට රිචි පරිදි, මනාප පරිදි පවත්වන්න උත්සාහ කර ගැනීම තමයි අත්ත කියන වචනෙන් අස්මිමානෙ කියන වචනෙන්. ඒක නිසා විපරිණාම ධර්මයට පත්වෙන යමක් අපේ කැමැත්ත අනුව නවත්ත ගන්න, පවත්ව ගන්න උත්සාහ කළා නම් ඒක තමයි අනාත වෙන්නට. ඒ නිසා විපරිණාම ධර්මයක් අනත්තාති කියන එකත්, අසාරට්ඨේන අනත්තා කියන එකත් එකම තේරුමක් අර්ථයක් ඇතුව බුද්ධ දේශනාවේ දේශනා කරලා තියෙනවා.
ස්වාමීන් වහන්ස, ලංකාව පුරා පවතින නියඟිය මේ රටේ ජනතාවගේ පාප කර්ම නිසා සිදුවන්නක්ද? මේට කළ යුත්තේ කුමක්ද?
හේතුඵල මොකද්ද? මේ යම් හේතුවක ඵලයක්. දැන් මිනිස්සු මොකද කළේ? පහුගිය අවුරුදු දෙකක් තුනක් තුලම මේ ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතර කිලුටු කරා, ශාප කළා, නොයෙකුත් ආකාරයේ වැරදි වැඩ, වැරදි චේතනාවක් ඇතුව නොයෙකුත් ආකාරයේ මිනිස්සු මේ කටයුතු කරන රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. ඒ නිසා මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් වැඩ කරනකොට අර ගංගතුර ගැලුවේ මොකද? මේ නියඟේ ආයෝ මොකද? ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතර අර අන්තගාමී ලෙස, අන්තවාදී ලෙස ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. ඒක නිසා දැන් මේකත් මේ ආපෝ තේජෝ ආයෝ පඨවි කියන මහා භූත හතරේ හැසිරීම රටාව මිනිසුන් විසින් මිනිසුන්ගේ රාගයේ, ද්වේෂයේ, මෝහයේ නිසා මේවා විකෘති කළා, ස්වාභාවික තත්වයෙන් අස්වාභාවික තත්වයට පත් කළා. ඒක තමයි හේතුව. මේකට අපි නිවැරදිව කටයුතු කරනවා නම් අර දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතුත කියන ගාථාවේ තේරුම නිවැරදිව දැනගන්න ඕන. මොකද්ද? දේවෝ වස්සතු කාලේන. කාලේන කියන්නේ මොකද? කෙලෙස් නැති කරමින්. දේව කියන්නේ ඒ කාලේ හිටිය දේවයන් වහන්සේට, රජුරන්ට කිව්වා දේව කියලා. ඒ නිසා රජ වාසය කරනවා නම්, රජකම් කරනවා නම් කෙලෙස් නැසමින් දසරාජ ධර්මයෙන් ඒ අනුව සස්ස සම්පatti හේතු. මේක තමයි කරන්න ඕන. ඉතින් ඒක නිසා පාලකයෝ, නායකයෝ මේ රටේ කවුරුත් කොයි පක්ෂවලත් අපි එක පක්ෂයක් දෙකක් කියන්නේ, සියලු පක්ෂවල මිනිස්සු රාගය, ද්වේෂය, මෝහය උප්පරිම මට්ටමට මේ මිනිස්සුන්ගේ හිත, සියලු මිනිස්සුන්ගේ සාමාන්‍ය ජනතාවගේ හිත් කිලුටු වෙන ආකාරයට අන්තවාදී ලෙස, අන්තගාමී ලෙස සියලු මිනිස්සු කටයුතු කරන්න. එතකොට මුළු රටම රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු කරන අර චත්තාරෝ මහා භූතා කිලුටු කරන ආපෝ තේජෝ ආයෝ පඨවි කිලුටු කිරීමත් සමග මේ වගේ අර වහින කාලෙට ගම් වතුර ගල්ල යට වෙනවා, විනාශ වෙන වහිනවා, පායන කාලෙට වතුර නැති වෙන ආකාරයට නියගේ එනවා. ධන අර භෝග සම්පත්, ධන ධාන්‍ය නැති වෙලා යනවා. ඒක මිනිස්සුන්ගේම ක්‍රියාවක, වැරදි ක්‍රියාවක ඵලයක් හැටියටයි මේ සියලු දේ සියලු රටවල් වලට සියලු මිනිස්සුන්ට එන්නේ. ඒක නිසා මිනිස්සුන්ට පුළුවන්කම තියෙනවා මේ ධම්මානුධම් ප්‍රතිපදාවේ හැසිරෙනවා නම් නියම විදිහට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පතුරවනවා නම් නියම විදිහට මේ ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත අතර කිලුටු නොකර සත්‍යක්‍රියා බලයක් පතුරවල සුදු කිරණ පතුරන්න පුළුවන් නම් ඕනම කාලෙක මේ අන්තවාදී අන්ත ගාමී ලෙස ඔය මේ ඉල්තු විපර්යාස උතුජා ආබාධ වලින් සියලු දෙයින් මිදී නිදහස් වෙන්න මිනිසුන්ට පුළුවන්කම තියෙනවා. හැබැයි මේක එක්කෙනෙක් දෙන්නෙක් විතරක් කළාට හරියන්නේ නැහැ. ප්‍රමාණවත් මදි. අපි පුළුවන් තරම් වැඩි විශාල පිරිසක් පිරිසිදු චේතනාවක් ඇතුව යහපත් සිතින් සත්‍යක්‍රියාවක් කරලා මේ මහා භූත හතර පිරිසිදු කරන්නට අවශ්‍යයි. ඒ පිරිසිදු කිරීමත් සමග ඒ මහා භූත හතරත් කලට වැසි වැහැලා භෝග සම්පත් ලබා දීලා රටට මිනිස්සුන්ට කාටත් යහපතක් සිද්ධ වෙන ආකාරයට හැසිරෙනවා. ඒක නිසා මිනිසුන්ගේ වැරදි නිසායි මහා භූත හතර මේ ආකාරයට වැරදි ලෙස ක්‍රියාත්මක වෙන්නේ වෙන කහගවත් වරදක් නිසා නෙමෙයි.
ස්වාමීන් වහන්ස, අප පන්සල් වල ස්වාමීන් වහන්සේලා පන්සල දියුණු කිරීමේ අරමුණින් ධර්මශාලා සෑදීමට, වෙහෙර විහාර සෑදීමට පන්සල් වල මුදල් තෑගි මුදල් නැති බැවින් මුදල් උපයා ගැනීමට අටපිරිකර දායක පින්වතුන්ට නොයෙක් අවස්ථාවලදී අටවිසි බුද්ධ පූජා වැනිදී පවත්තා මුදල් දී රැගෙන යන පූජා කිරීමට කටයුතු යොදවයි. එම කාර්යයන් අකුසලයක්ද? නිවන්
කරන්නේ දැන් හරි ගොඩනැගිල්ලක් හදන්න, ගොඩනැගිල්ලක් හදන්න තියෙනවා. කවුරු හරි කැමති දායක පින්වතෙක් ඉන්නවා නම් ගොඩනැගිල්ල හදා දෙන්න කියලා ඒ වගේ දැන්වීමක් කරන්න පුළුවන්. හැබැයි ඉල්ලීමක් නෙමෙයි ඒක, දැන්වීමක්, දැනුම් දීමක් කරන්න පුළුවන්. නමුත් දැන් අටපිරිකරක් විකුණලා සල්ලි හොයන එක, ඒක මොකද්ද? රැවටීමක්. මිනිසුන් රවටන මේ අටපිරිකර ලොකුම තියෙන ලොකුම පින්කම අටපිරිකරක් දීලා පූජා කරලා මේකට උදව් කරන්න. ඒක නිසා මේක අර හරියට දැන් වෙන එකක් කරන්න බෑනේ. ඉස්සර නම් සල්පිල් තිබ්බා. දැන් සල්පිල් තියලා වැඩක් නැහැ. මොකෝ දැන් තුට්ටුව දෙක එක ඔයගොල්ලෝ හරියන්නේ නැහැ. දැන් රුපියල් අඩු ගානේ 5000ක් 4000ක් එකතු කරන්න ඕන නිසා දැන් ක්‍රමයේ එකම ක්‍රමයේ අටපිරිකරක් විකුණා රුපියල් 2500ක් 3000. ඒක තමයි දැන් ක්‍රමයේ. එනිසා මේක මේ ලොකු රැවටීමක්.
ස්වාමීන් වහන්ස, බුද්ධ දේශනාවෙන් පෙන්වා වදාළ විපස්සනා අනුපස්සනා භාවනාවන් ප්‍රායෝගිකව භාවිතා කරන ආකාරයේ මාහට අනුකම්පාවෙන් පහදා දෙන්න.
අනුපස්සනා කරන්න පුළුවන් නම් අනුස්සති වඩන්න පුළුවන් නම් ඒක තමයි අනුස්සති අනුපස්සනා. නැතුව අනුපස්සනා අනුස්සති වෙන්නේ නැහැ. විපස්සනාවක් වෙන්නෙම නැහැ. අනුපස්සනා කියන්නේ මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති කියන අනුස්සති හතරත් කායේ කාය අනුපස්සනා, වේදනාසු වේදනානුපස්සනා, චිත්තේ චිත්තානුපස්සනා, ධම්මේසු ධම්මානුපස්සනා. අනු කියන වචනේ තේරුම් ගත්ත පුද්ගලයෙකුට පුළුවන් අනුස්සති අනුපස්සනා දෙකම වඩලා අර විපස්සනා අනුපස්සනා කරලා අනිච්ච දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන නිබ්බිදා කියන තත්වයට පත් වෙනවා. නිකං මේ ඔය වචන ටික කියවපු තරමට අනුපස්සනා අනුස්සති වැඩෙන්නේ නැහැ. ඒකයි මේක මේක ටිකක් මේ විනාඩියකින් දෙකකින් කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක ක්‍රමානුකූලව මේ දවස් හතේ භාවනා වැඩසටහනේදී විග්‍රහ කරන්නේ, විස්තර කරන්නේ සියලුම මේ අනුස්සති හතරත් අනුපස්සනා හතරත් ඒ මගින් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණණය කරගන්නට උපකාර වන පිළිවෙත මාර්ගයක් ප්‍රායෝගිකව කියාදීම තමයි.
දෛනික රාජකාරී වල නිරත වෙමින් ගමන් නිරත වන ගමන් සතර සතිපට්ඨානයේ වැඩිය හැකිද?
එහෙමමයි කරන්න ඕනේ.
වඩින ආකාරයේ මහට අනුකම්පාවෙන් පහදා දෙන්න.
ඒකනේ අර මහා සතර අතිපට්ඨාන සූත්‍රය එක කොටසක් තියෙනවා සම්පජානකාරී හෝති කියන කොටස. මේක තියෙනවා අලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සමිජ්ජිතේ පසාරිතේ සංඝාටිපත්ත චීවර දානනේ සම්පජානකාරී හෝති. ඒ වගේම අසිතේ පීතේ බාහිතේ සාහිතේ කන බොන නාන කියන මේ සියලු අවස්ථාවල. ඒ වගේම උච්චාවපස්ස ගම්මාන කැසිකිලි වැසිකිලි යනවත. ඒ වගේම ගතේ තිතේ නිසින්නේ ජාගරිතේ සුතේ මේ තුන්හි භාවයේ මේ සියලු අවස්ථාවල දවසේ ඔය කියන සම්පජාඤ්ඤ පබ්බේ ඔය සම්පජානකාරී හෝති කියන එකේ උදේරයින් නැකිට ගමන් රැට නිින්ද යනතුරු කරන කියන සියලුම කරුණු මේ ආකාරයට කරන්න පුළුවන්. හැබැයි සම්ප්‍රජනනය වන ක්‍රියා නකාරී හෝති එවැන් මිදී නිදහස්වෙන්. ඒකයි ආනපාන සති පබ්බේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ මේ කාය කායනුපස්සනාවේ තියෙන ගැඹුරුම වැදගත්ම ආනපාන තැන. එතන තියෙන ආනපානමයි. උස්ම ගැනීම පිටිකිරීම එහෙම කළාට ඕවා වෙන්නේ නැහැ. එකක් ආනපානයක් තමයි. නමුත් ඒක භව උද්ද්‍රා දමන ආනපානයක් නෙමෙයි. එනිසා ඒක බුද්ධානුස්සතියක් නෙමෙයි. ඒක ප්‍රාණයාම ආනපාන ක්‍රමයක්.
ස්වාමීන් වහන්සේ කෙනෙකු මිය ගියාට පසු හත්වෙනි දින දාණය තුන් මාස දින දාණය දීම අවුරුද්ද දාණය දීම මේවා කරුණාකර පැහැදිලි කර දෙන්න.
ඒවා කරන්න ඕන යුතුකම් වගේ කි. දැන් කෙනෙක් මිය පරලොව ගියාම ඒ පුද්ගලයාගේ ප්‍රාණකාරයේ ඉන්නවා. මේ පුද්ගලයා තමන්ගේ පවුලේ කෙනෙක් නම් අපි හිතමු අම්මා හරි තාත්තා හරි එක කවුරු හරි සාම්පුරුෂයා භාර්යාව හරි කවුරු හරි ළඟම ඥාතියෙක්. මේ පුද්ගලයා ජීවත් වෙලා ඉන්න කාලෙදී තමන්ට යම් යම් උපකාර උදව් මඟ පෙන්වීම කරලා තමන්ට හරි හම්බ කරලා ඔයලා දුන්නා උදව් කළා උපකාර කළා. ඒ නිසා ඒ ජීවත් වෙලා ඉන්න කාලෙදී ඒ පුද්ගලයාගෙන් ගත්ත ණය අපි ගෙවන්න දැන් මැරුණට පස්සේ අපිට අර හාල් කුඹුරුවා පුරලා හාල් දීලා බත් දෙන්න බෑනේ. ඒ නිසා අපේ හිත පහදාගෙන අපි පින්කමක් කරලා ඒ පින්කමෙන් උපයාස අපයාගත්තා වූ පිරිසිදු චිත්ත ශක්තිය කිරණ පින් අනුමෝදන් කිරීම හැටියට පින් පැවිදීම හැටියට අර ණය ගෙවන්නට පාවිච්චි කරන්න. ඉතින් ඒක නිසා තමන්ට ජීවත් වෙලා ඉන්න කාලේ උපකාර කළ උදව් කර මඟ පෙන්වූ සියලුම ඒ මෞද්‍ය මව්පියන්ට අපි මිය පරලෝ ගියාම ණයයි ඒ ණය ගෙවන්න පුළුවන් එකම ක්‍රමය තමයි තිරෝකුණ්ඩ සූත්‍රයේ බුදුහාමුදුරුව කියලා දීලා තියෙන හැටියට ඒ අයට ඒ වගේ දවස් හතෙන් මාසිකින් හෝ මාස තුනකින් හෝ ඒ වගේ පින්කමක් කරලා පින් දීලා පින් පවරලා ඒ පින් අනුමෝදන් කිරීමෙන් අපි ණය ගෙවන්නට පුළුවන් වෙනවා. ඒක පළවෙනි අවශ්‍යතාවය. ඒක සියලුම තමන්ගේ නමින් මිය පරලොව ගියායට ණය ගෙවන්න පින්කමක් කරලා මොනවා හෝ පින් අනුමෝදන් කරන්න ඕන. දෙවෙනි පරමාර්ථයක් තියෙනවා. ඒ තමන් අනුමෝදන් කරන 305 දාගෙන අනුමෝදන් කරන දෙන පිනෙන් ඒ අයටත් යහපතක් වෙන්නට ඒ අයටත් විමුක්තියට යහපත් තැනකට හොඳ තැනකට නරක තැනක ඉන්නවා නම් ඉර වෙලා ඉන්නවා නම් අසරණ වෙලා ඉන්නවා නම් ඒ තත්ත්වයෙන් මුදවා නිදහස් කරන්නට තමන් දෙන පවරණ පින ඒ අයට උපකාර වන ආකාරයට කැපකොට මුදවා නිදහස් කිරීමට පින්දී. ඒ දෙකම කළොත් ඒක කුසලයක් බවට පත් වෙනවා. ඒක දෙපැත්තටම යහපත්. ණය ගන්න දිනුවෙන් මිදී නිදහස් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඔය දෙකම නොකර වෙන මොනවා කළත් මේ ණය ගන්න දිනුවෙන් මිදී නිදහස් වෙන්න බෑ. මේක දැන් අද අපි ප්‍රායෝගිකව කරන ආකාරයත් අපි සලකා බැලුවොත් දවස් හතින් දානයක් දෙනවා. මාසින් තුන් මාසෙන් දානයක් දෙනවා. නමුත් ඔය දෙකම කරන්න දෙකම කරන්න නැතුව තුන්වෙනි වැඩක් විතරක් කරනවා. මොකද තුන්වෙනි වැඩේ අර දානේ ගෙනාපු මිනිස්සුන්ට අර දානේ දුන්න කට්ටියව සතුටු කරවන්නට වැරදි පින් වාක්‍යයක් ආගමේ නමින් කියනවා. අනේ මේ පින්වතුන් මේ කියන පින් සම්මතයෙන් කියන පින් වාක්‍ය හොඳට අහගන්න ඔය දානේ ගෙදරක මේ පින්වතුන්ටත් තව දවස් තුමානකින් දෙකකින් තුනකින් උන යන්න පුළුවන් සම්මත පින්කමක් කරන දානෙක දරකට අර හාමුදුරු නමක් මේ දානේ රාංගික කරන අවස්ථාවේ අනේ මේ පින්වතුන් බොහොම හොඳ පින්කමක් කරගත්තා ඒ නිසා මේ පින්කමේ බලයෙන් අර නන්දා මල්ලිකා සුමනා සුජාතා විසාකාමෙන් භෝග සම්පත් ධන සම්පත් ලැබ දෙව්මිනි සැප කෙලවර රජ සැප සිටු සැප බ්‍රහ්ම සැප ලැබ අර මතුවඩු වෙන බුදුන් දකින්නට මේ පින හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා ගාථාවක් කියන. දැන් අර බලා ඉන්න පින් මේ වරදත් උපජීවීන්ට පින් ලැබුණාද? තමන් කැපකොට පින් දුන්නාද? නැහැ. කාටද පින් පැවරුවේ? අර පින්කම කර මිනිසුන්ව මුරුංගාත්තේ ඉල්ලලා ඒ මිනිසුන්වත් අතරමංගල තුන් වැරදි තුනක්. වැරදි එකක් දෙකක් නෙමෙයි තුනයි. වරදත් උපජීවීන්ට තමන්ගේ ඥාතීන්ට ණයෙන් ගැනීම මිදින්න දාසෙ නෙමෙයි. ඉන්ටර්නෙට් එකේ ප්‍රශ්නයක් තියෙනවා. නමුත් පොඩ්ඩක් මේක කියන්න ඕනේ මේක නොකිය හොඳ නැහැ. අර තමන්ගේ ඥාතීන්ට ණය ගෙවන්නයි පින්කම කළේ වියදම් කළා ඒක කරේ නැහැ. ණය ගෙවන්න පින් අනුමෝදන් කළේ නැහැ. ඒ වගේම ඒ පින් අනුමෝදන් කළ තමන් ණය මිදී නිදහස් වුණේ නැහැ. දෙක ඒ පින් කැප කරලා ඒ අය අර තමන්ගේ ඥාතීන් මුදවා නිදහස් කරන්නට ඒ අයට පින් අර කැපකොට පින් පැවරුවේ නැහැ පින් දුන්නේ නැහැ. දෙකයි තුන මේ පින්කම කරපු අය අර මතු මේ නිවන වහන්න මතු දෙව්මිනිස් සැප රජ සැප කෙලවර මතු බුදුවන බුදුන් දකින්නට මේ පින හේතු ආසනා වේවා කියලා තව වැඩි වැඩක් කතාවක් පින් වාක්‍යයක් හැටියට හදාගත්ත දෙයක් තියෙනවා. තුනම වැඩි. තුනෙන්ම නිවන ණයගන දෙනුව පිය වෙන්නේ නැහැ. ණය තව තවත් වැඩි වෙනවා. මේක හොඳට හිතේ තියාගන්න. ඒක මේ ආගමේ හදාගත්ත පොළොන්නරු යුගයෙන් පස්සේ දඹදෙණි යුගයේ ඊට පස්සේ හදාගත්ත වැරදි දෙයක් පිළිවෙතක් මිසක බුදුහාමුදුරුවෝ තිරෝගොඩ සූත්‍රයෙන් කියපු දෙ නෙමේ මෙතන තියෙන්නේ. හොඳයි ඉන්ටර්නෙට් එකේ ප්‍රශ්නේ අහන්න.
හරිහතුන් වහන්ස අපයම් සිද්ධියක් ආනපාන කළ පසු නැවත පසු අවස්ථාවක එම සිද්ධිය මතක් වුණොත් යම් වේගයක් ඇති නොවේ නම් එම සිද්ධිය මතක් වුණාට ගැටලුවක් නෑ නේද?
නෑ. එහෙම ඒකෙන් අපිට අපි හිතමුකෝ අපි තරහකාරයෙක් දැකලා අපි මෙත්තානුස්සතිය වඩලා අනිච්ච දුක්ඛානත්ත මෙනෙහි කරලා නිච්ච සුඛාත්ත ඉවත් කරලා නිබ්බිදා කියන තත්ත්වයට පත් වුණා නම් විරාගා නිරෝධා පටිනිසග්ගා වුණා නම් අපි ඒක අර බව උදුරා දැම්මට පස්සේ නැවත ඒ පුද්ගලයාව ඒ තරහයි කියලා ඉස්සෙල්ලා හිටපු පුද්ගලයා දැක්කත් දැන් තරහක් හිතේ එන්නේ නැත්නම් උපේක්ෂිතින් නොඇලී නොගැටී මුලා නොවි ඉන්න පුළුවන්කම තියෙනවා නම් ඒ පුද්ගලයා වීතරාගී වීතදේති වීතමෝහි පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒකම තමයි ප්‍රායෝගිකව සිද්ධ වෙන්න ඕනේ. ඔය ඒකම තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන උපාදාන ස්කන්ධයෙන් මිදී නිදහස් වෙන්නටත් හේතු
වෙන්නේ. ස්වාමීන් වහන්ස අයංච පුද්ගලෝ පච්ඡන්ති මේසු ජනපදේසු පච්චා ජාතෝ හෝති සෝච හෝති අවිඤ්ඤා තාරේසු මිලක්කේසු අච්චයෝ බ්‍රහ්මචර්යා සංවාසය. ස්වාමීන් වහන්ස මේ කොටසේ තේරුම් පැහැදිලි කර දෙන්න.
මේකේ තේරුම අයංච පුද්ගලෝ කියන්නේ යම් කිසි පුද්ගලෙක් මජ්ජිමේසු ජනපදේසු පච්චා ධාතෝ මිනිහෙක් වෙලා මේ මධ්‍ය මණ්ඩලයේ මේ පතිරූප දේශ වාසයේ මිනිහෙක් වෙලා ඉපත ලැබුණත් ඒ පුද්ගලයා මොකද්ද ඊගාවට තියෙන්නේ පච්චාන්තිමේසු ජනපදේසු පච්චාජාතෝ
හෝති
සෝචෝති අවිඤ්ඤාතරේසු මිලක්කේසු කියන එකේ ඒ පුද්ගලයාගේ යම් ආකාරයක ජලෝ පළමුගු මානසික හෝ කායික හෝ ආබාධයක් තියෙනවනම් කන ඇහෙන්නේ නැත්නම් ඇස් පේන්නේ නැත්නම් මානසික රෝගයක් තියෙනවනම් මානසික දුර්වලතාවයක් තියෙනවනම් ඒ වගේම සුගතිය දුගතිය දෙපැත්ත තේරුම් ගන්න බැරි නම් කළ යුතු නොකළ යුතු කරණීයාකරණීය ධර්ම තේරුම් ගන්න බැරි නම් ඒ පුද්ගලයාටත් මේ කන සම්පත්තිය ලබාගෙන නිවන් දකින්නට පු පුළුවන්කමක් නැහැ අක්කනෝ අසමියෝ කියලා කිව්වා. ඒක තමයි කිව්වේ.
අයංච පුක්කලෝ මච්චේසු චතපදීසු පච්චා ජාත හෝති. අක්කන සූත්‍රයේ මෙම කොටසද හෙළපසින් පැහැදිලි කර දෙන්න. අක්කන සූත්‍රය.
අක්කන සූත්‍රයේ තියෙන්නේ අවස්ථා 8ක් කරණ සම්පත්තිය ලබා ගන්නට නොහැකි අවස්ථා 8ක උපත් 8ක් පිළිබඳව විග්‍රහයක් කරලා. මිනිසෙක් ඇටියට ඉපදුනත් අවස්ථා 4ක් මිනිහෙක් නොවන අවස්ථා 4ක් තමයි නිරය, තිරක්කීන යෝනිය, දීර්ඝායුෂ දේවනිකාය, ඒ වගේම භූත පේත අර පර මේ පරතෝ මේ 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 අනුංගෙන් පිනෙන් යැපෙන පරදත් උපජීවී තත්ත්වය.
ස්වාමීන් වහන්සේ මළගිය ඥාතීන්ට කැප කර ඥාතීන්ට බතක් දී පින් අනුමෝදන් කිරීම ගැන කාරණිකව පහදා දෙන්න.
දැන් මේක ඕකම තමයි දැන් මේ කිව්වේ. කැප කරලා පින් දෙන්න ඕන. කැපකට පින් ගන්නවා කියන එකේ තේරුම දැන් උන්න මේ උදකං වට්ටං ඒව මේව හිතෝ දින්නම් පේතානං උපකප්පති. පේතානං උපකප්පති කියන එකේ තේරුම තමයි මේ කැපකොට පින්දිය යුතුයි කියන්නේ. මේක ප්‍රායෝගිකව කරන්න ඕන. උන්න මේ උදකං වට්ටං උඩිනං වැටෙන වතුර වක්කරන වතුර යම් ආකාරයකට පහළ භාජනයකට වැටෙනවාද ඒ වගේ තුන්සිත පහදාගෙන ඒ අපේ ඥාතියාව අරමුණු කරගෙන රාගයෙන් තොර වූ ද්වේෂයෙන් තොර වූ මෝහයෙන් තොර වූ පිරිසිදු සිතකින් පින් දෙනකොට උඩිනං වතුරවක් කරනකොට පහළට වැක්කරෙනා වගේ ඒ පින ඒ ඥාතියාට ලැබිලා ඒ ඥාතියාටත් මේ පිනෙන් මිදී නිදහස් වෙන්නට ශක්තියක් හැකියාවක් ලැබෙනවා කියන එකයි තියෙන්නේ. දැන් මේකේ උපමාව තියෙනවා. හැබැයි උපමේය පරමාර්ථය වැහිලා යටපත් වෙලා. ඕ ආන් හරි.
චත්තාරෝ ඨානානහි අතීත බුදුවරුන්ගේ ශක්තියින් පවතී නම් එම ශක්තිය විනාශ නොවන සදාකාලික දෙයක්.
ඔව් ඒ ශක්තිය කවදක්වත් ඒ කේන්ද්‍රගත වෙලා ඒ ශක්තිය තියෙනවා. හැබැයි ඒ ශක්තිය ලබා ගන්න පුළුවන් සද්දස්ස කුල පුත්තස්ස කියන අයට මිසක අසුතවත් පෘථග්ජන මිනිසුන්ට නොවන බව පැහැදිලිව බුදුහාමුදුරුව මහා පරිනිබ්බාන සූත්‍රයේ ඒ වගේම සබ්බාස සංවර හාරියාය සූත්‍රයේ පැහැදිලිව කියලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ බුද්ධ ශක්තිය තියෙනවා විශ්වයේ මිනිසු ජීවත් වෙන කාලය තුළ මේ ලෝක විනාශයක් වෙනකම් බුද්ධ ශක්තිය තිබුණට සද්දස්ස කුල පුත්තස්ස නොවු කෙනෙකුට සද්දා ඉන්ද්‍රිය මදුවීමයි සද්දස්ස කුල පුත්තස්ස හේතුඵල ධර්මයට බහගලපා බලා ණය විනයට සසනා බැලීමයි සද්දස්ස කුල පුත්තස්ස වෙන්නේ. එහෙම කෙනෙකුට පමණයි ලස්සඤ්ඤාණං සංවේදඤ්ඤාණං කියන සෝතාපට්ඨාංග සම්පූර්ණ වෙලා සම්මාදිට්ඨියටපත් වෙලා මඟපල් ලබන්න පුළුවන්.
ස්වාමීන් වහන්ස රත්නමාලී යන්ත්‍රයේ තුලින් දක්නට ලැබෙන සංවිග්‍රහය කුමක්ද? එයින් මිනිසුන් බලාපොරොත්තු වන සම්පත් උදා කර ගැනීම අවිද්‍යාවෙන් කරන දෙයක්ද?
අවිද්‍යාවම තමයි ඒක. මේකේ තියෙන්නේ මේ සංසාර සාරෝග. සංසාර සාරෝග සියලුම රෝගවලට මුල මොකද්ද? සංසාරයි කියලා ගැනීම. ඒකෙන් මිදී නිදහස් වීම තමයි විනීත නී සං සංවලින් සහ මුලින්ම සදාටම අර සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මාදීති කියලා කාය කායන පස්සන කායගත සත්‍ය සූත්‍රයේ තියෙනවා ඔය විග්‍රහය කරලා. ඉතින් ඒක නිසා සංකේන හැම තැනකම තියෙන රාගය ద్వේෂය මෝහය ඒ වගේම අර අසං නීසං මේ වගේ අනිපැත්ත තියෙන වචනේ සංවලින් මිදී නිදහස් වීම තමයි තියෙන්නේ. අර සන්දා විසං අනිබ්බිසං විසංකාරගතං චිත්තං මේ සියලුම ගාථාවල වචනවල තේරුම.
ස්වාමීන් වහන්ස දැනට අවුරුදු 3ක පමණ කාලයක සිට අපේ ගම්වල මියගිය අය වරහන් ඇතුලේ බුද්ධ ධර්ම ඉහෙලින් බාරගෙන කටයුතු කළ අය ප්‍රේත ආත්ම ලැබ ගැහණු පිරිමි දරුවන්ට ගැහණු උදවියට වෙහි කටයුතු කරයි. මේ අතර බුද්ධාගමේ කටයුතු නොකළ ඒත් නරක ලෙස නොසිටි අය තම මුණුපුරුකට ආවේශ වී තමා පරිහරණය කළ වාහනය සහ රත්තරම් බඩු ඉල්ලයි. ගමේ මේතරම් කල් මෙතෙක් මෙසේ නොතිබුණු අතර මේ අවුරුදු තුනක කාලයේ සිට මේ තත්ත්වය උග්‍ර වීමට හේතුව කුමක්දයි පහදා දෙන්න.
දැන් තමා භූතයෝ පෙරේතයෝ ටිකක් ඇවිස්සලායි. ඒකයි වැඩි. එහෙම ඇවිස්සෙන කාලයක් එනවා. ඒ කියන්නේ මිනිස්සු දැන් භූතයන්ට පෙරේතයන්ට පින් දෙන්නෙත් නැහැ, යුක්කල යුතුකම්ෙත් නැහැ, සලකන්නෙත් නැහැ, මොනවත්ක්වත් නැහැ. ඒක නිසා භූතයෝ පෙරේතයෝ දැන් උරණ වෙලා කරනවා. අර දැන් පින් දෙන්නේ කාටද? අර වැඩක් නැති මේ දේවල් වලට. ඒක නිසා දැන් භූතය පෙරේතයෝ ටිකක් මේ ආපෝතේජෝ වායෝ පටවි කිලුටුනාම රත් වෙනකොට භූතයන්ටත් රත් වෙනවා. භූතයොත් ඒ ගමන උරණ වෙලා නොයෙකුත් වැඩ කරනවා. භූතය සාධාරණයි. භූතයෝ කියන්නේ කවුද කියලා බලන්න ඕන. තමන්ගෙම අම්මලා තාත්තලා නායකාරයෝ උදව් ගත්ත පදව් ගත්ත දේපොල දැන් භාවිතා කරන අයගේ ඔය අම්මලා තාත්තලා නැතුව වෙන කවුරන්නේ මේ භූතයෝ. ඒක තේරුම් ගත්තොත් ඕනෑම භූතයකින් පිඳී නිදහස් වෙන්න පුළුවන්කම
තියෙනවා. ගරු අරහතු වහන්සේ සීල සමාධි ප්‍රඥා යන ත්‍රි ශික්ෂාවේ ප්‍රඥා යන අවස්ථාවේ ත්‍රිපරිවට්ටයක් තිබේද? එය පහදා දෙන්න.
ඔව් විඥාන ඥාන පඤ්ඤා තුන තමයි ත්‍රිපරිවට්ටය. විඥාන ඥාන පඤ්ඤා මේක තමයි ත්‍රිපරිවට්ටය. විඥාන කියන්නේ අර ලෝභ දේශ මොහ, ඥාන කියන්නේ අලෝභාදී සමූහ, ප්‍රඥා කියන්නේ රාගක්කේ ද්වේෂක්කේ මෝහක්කේ. ඔය තුනම තමයි වෙන මොකක්වත් නෙමෙයි.
සාරා සංක කල්ප ලක්ෂ, විසි අසංක කල්ප ලක්ෂ මෙපමණ කාලයක් කියන්නේ කුමක්ද? අනුකම්පාවෙන් පහදා දෙන්න.
ඕවා නිකම් වචන පදවැල් පමණයි. ඔය කිසිම අර්ථයක් හරයක් බිඳු ගානක් එහෙම ඕවා නැහැ. ඔතන තියෙන්නේ සාරා අසංකය කප්පය කියන මාගදී භාෂාවේ තියෙන ඔච්චරයි. සාර අසංකය කප්ප. කප්ප කියන්නේ කාල පරාසයක්. අර සං රාගය ද්වේෂය මෝහය සාරයි කියලා මේ පැවැත්ම පවත්වාගෙන ගිය කාලයේ සාර සං ඒ රාගය ද්වේෂය මෝහය අත්හැරිය යුතුයි, අත්හැර හැකි කියන තේරුම දැනගත්තට පස්සේ අසං ඒ කියන්නේ අලෝභාදී සමෝහ ඒක දැනගත්තට පස්සේ මේ රාගයේ ද්වේෂයේ මෝහයේ කියන මේ බැමි තුන කපලා මේකෙන් මිදී නිදහසිය හැකි නිදහසිය යුතුය කියන නිවැරදි පරමාර්ථය තේරුම් ගන්නට ගිය කාලය, මේ කරුණු තුනම නිවැරදිව තේරුම් ගන්නට ගිය කාලය තමයි සංසාර අසං සංකය කියන වචන තුන මගදී භාෂාවේ අර ලොප් කරනවා. ඒ ලොප් කරලා සං කියන එක එකකට ගෙනල්ලා අනිත් දෙකේ කපලා දානවා. එනිසා සාර අසංඛය සංඛය තමයි මේක. අනිත් පස්ස සංසාර ඒ සං දෙකක්ම කපලා මැද එකේ විතරක් ලොප් කරලා තුනටම පොදුවේ පාවිච්චි කරලා තියෙනවා. එනිසා මෙතන මේ හතරක් හෝ අටක් හෝ 12ක් හෝ 16ක් එහෙම කතාවක් ඉලක්කමක් මොකවත්ම මෙතන ඇත්තේ නැහැ. මෙතන ඒ සාහිත්‍යකාරයෝ පස්සේ කාලෙක ඉලක්කම් වලට මේක වැරදියට දාගෙන තියෙන තැනක්. ඒ නිසා මේ සාර අසංකය කියන එක සංසාර අසං සංකය කියන වචන තුනේ එකතුව අර මේ පටිසම්භිදාමග්ග ප්‍රකරණේ විග්‍රහ කරලා තියෙන ආකාරය.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, මාගේ දරුවන් දෙදෙනා දිනපතා පාසල් යාමට පෙර මල් පහන් පූජා කර බුදුන් වඳිනවා. ඉන්පසු ගණදෙවියන් දෙවියන්ට මල් පහන් පූජා කර වඳිනවා. බුදු පිළිමයට පහලින් ගණදෙවි රූපය තබා තිබෙනවා. ඒ සුදුසුද? නිවෙස්වල දේව රූප තැබීම සුදුසුද? කරුණාවෙන් පහදා දෙන්න.
චේතනාව යහපත් නම් හිත පිරිසිදු වෙනවා නම් කමන්නේ. චේතනාව යහපත් නැත්නම් චේතනාව රාගය සහ මෝහය මිශ්‍ර වැරදි චේතනාවක් නම් මේ පිළිමයකට වැඳලා ගණ දෙවියන්ට වැඳලා විභාග පාස් කරගන්න නම් කල්පනා කරන්නේ ඒක වැඩක් ඇති දෙයක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමන්ගේ ආත්ම ශක්තිය ආත්ම ධෛර්යය ලබා ගන්න තමන්ගේ හිත පිරිසිදු කරගන්න බුදු පිළිමේට හෝ දේව පිළිමේකට වැඳත් වරදක් නෑ. හැබැයි අර රාගය මෝහයෙන් දේව පිළිමේකින් ඉල්ලනවා නම් යදිනවා නම් විපාක පහස් කරලා දෙන්න කියලා, ඒක නම් වරදක් තියෙනවා.
ස්වාමීන් වහන්ස, ලියුකේමියාව වැනි පිළිකා රෝග මිනිසුන්ට වැළඳෙන්නට යම් විශේෂ පාප කර්මයක් හේතු වෙනවාද?
ඔව්, පිත්ත රෝග, පිත් රෝග. දැන් කැන්සර්, ලියුකේමියා, තව නොයෙකුත් රත් පිට, මේ වගේ තව උඟක් ලෙඩ තියෙනවා. මේ සියලු දේ පිත් රෝග. පිත් රෝග කියන්නේ ද්වේෂය නිසා ඒ පුද්ගලයාගේ අර පිත විෂම වෙලා, පිත විකෘති වෙලා, පිත රත් වෙලා තියෙන නිසා තමයි මේ ලේවල සියලු ආකාරයේ රෝග එන්නේ. ඒ වගේම සෙම් රෝගයට එන්නේ රාගය, ඔය පිත් රෝගවලට එන්නේ ද්වේෂය, වාත රෝගවලට එන්නේ මෝහය. මේ තුනට අදාළවයි අර සිංහල වෛද්‍ය විද්‍යාවෙත් බුදුදහමෙත් එකම දෙයක් කියන්නේ, එකම දෙයක් තමයි තීරණය වෙන්නේ.
එයට ස්වාමීන් වහන්සේ මළගිය ඥාතිගේ බලපෑමක් හේතු වෙනවද කියලා අහලා.
එහෙමත් එකක් වෙන්න පුළුවන්. ඒක තමයි කිව්වේ අර කම්මා ආබාධා, උතුජා ආබාධා, ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. අර කෙලස් තියෙන තැනට, කුණු තියෙන තැනට අර භූතය පෙරේතයොත් එකතු වෙනවා. එතන යැපෙන්න, එතන හොයාගන්න, එතන නිවෙස් කරගන්න, ගෙදරවල් හදාගන්න එතෙන්ට එනවා. ඒවා වෙනවා.
ස්වාමීන් වහන්ස, බොහෝ අවස්ථාවලදී ගිහි පින්වතුන් විසින් මෙහෙණින් වහන්සේලා වන අපහට තමන් විසින් සිදු කරගන්නා ලද පින් අනුමෝදන් කරනු ලබනවා. මෙම ක්‍රියාව මගින් අපට අපගේ පින් ප්‍රමාණය වැඩි වී එය ගෙවා දෙමීමට සිදු වෙනවාද පැහැදිලි කර දෙන මිනි ඉල්ලා සිටි.
තමන් බාරගත්තොත් විතරයි. දැන් කවුරු හරි ශාප කළාට, වස්කයි කිව්වට තමන් බාර ගන්න නැත්නම් මොකද වෙන්නේ? අපි බාරගත්තේ නැහැ, ආපහු යනවා. ඉතින් ඒක නිසා දැන් මේ පින්වල අවශ්‍යතාවයක් නැති කෙනෙක් කුසලස්ස උපසම්පදා කරගන්නවා මිසක් කුණුසලා අත්තරින් දාන්නට උපකාර වන ආකාරයට පින පාවිච්චි කරනවා මිසක් මේ තව තවත් දෙව් මිනිස් සැප ලබන්න මේ පින පාවිච්චි කළොත් නම් ඒක නම් වැරදි. ඒක නිවනට බාධාවක්, නිවන ප්‍රමාද වන දඩක්. ඉතින් ඒක නිසා තමන්ගේ මේ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල කියන තුන උදුරා දමන්නට උපකාර වන ආකාරයට ඒ පිනත් පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක යහපත්, ඒක හොඳයි, ඒක කුසලස්ස උපසම්පදා.
පැවිදි වූ අයගෙන් යමෙක් ඔබ වහන්සේට යම් අවශ්‍ය දෙයක් තිබේදයි අපෙන් විමසූ අවස්ථා තිබෙනවා. එවැනි විටකදී අවශ්‍ය දෙයක් තිබේ නම් එය පවසාව ලබා ගැනීම අකප ක්‍රියාවක් ද පැහැදිලි කර දෙමින් ඉල්ලා සිටි.
ඒක ඉතින් වරදක් නැහැ. ඒක එහෙම යම් අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ අවශ්‍යතාවයේ පිළිකරක් හැටියට පරිහරණය කරන්න පුළුවන් නම් ඒක ලබා දීම සමහරට බේත්ෙත් වෙන්න පුළුවන්. චීවර, පින්ඩ පාත, සේනාසන, ගිනාන ප්‍රත්‍ය, සිව්පතය උන් එකක් හෝ ඊට වැඩි ගාණක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා හැබැයි පරිහරණය කරනවා නම් විතරක් ඒක ඉල්ලලා ලබා ගත්තේ නැත්නම් වෙනත් ක්‍රමයකට වෙන කෙනෙක් ක්‍රමාරීට දැනුම් දෙන්න පුළුවන්, මේ දේවල් දෙන්න පුළුවන් අර හාමුදුරන්ට කියලා. ඒක වරදක් නෑ.
ස්වාමීන් වහන්ස, සද්දස්ස කුලපුත්ත පුත්තස්ස කියන්නේ මොන වගේ අයටද? මෙතන ඉන්න අය සීලු දෙනාම සද්දස්ස කුලපුත්ත පුත්තස්සද? කරුණාවෙන් පහදා දෙන්න.
සද්දස්ස කුල පුත්තස්ස කියන්නේ සත් ධර්මය, සද්දා ඉන්ද්‍රිය, සද්දා බල මතු කරගන්න පුළුවන් පුද්ගලයෝ. මේක තමයි හේතුඵල ධහමට බහාගලපා බලන්න පුළුවන් නම්, ණය විනයට සසඳා කටයුතු කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයා සද්දස්ස කුල පුත්තස්ස කියන තත්ත්වයට පත් වෙනවා. ඒ පුද්ගලයාගේ ඒ පුද්ගලයා සද්ධර්මයේ තේරුම් ගත්තා. ඒ පුද්ගලයා සද්දා හෝති වුණා, සද්දා ඉන්ද්‍රිය මතු වුණා, සද්දා බල ක්‍රියාත්මක වුණා. ඉතින් ඒක නිසා මේ සද්දස්ස කුල පුත්තස්ස වෙන්නේ හේතුඵල ධර්මයට. ඒ කියන්නේ පටිච්ච සම්පාද ධර්මය ධම්මෝ සම්දිට්ඨිකෝ කියන ආකාරයෙන් තේරුම් ගත්තොත් ඒ අනුව ප්‍රායෝගිකව ක්‍රියා කරන්නට අපකැප වෙලා කටයුතු කරනවා නම් ඒ පුද්ගලයා සද්දස්ස කුලපුත්තස්ස වෙනවා. ඒ මිසක් ඒ පුද්ගලයා එහෙම නැත්නම් අසුතවත් පෝතුජනික කියන தත්වේ තමයි ඒ පුද්ගලයා ගාව තියෙන්නේ. ඉතින් ඒක නිසා හේතුඵල ධර්මයට බහාගල්පා කටයුතු කිරීමත් ණය විනයට සසඳා කටයුතු කිරීමත් දෙකම තියෙන්න ඕන සද්දස්ස කුල පුත්තස්සේගේ ලක්ෂණ ඇටියට.
සොමිනෝස හරකෙක් වතුර බොන වේලාවට බුද්ධ පූජාව තියන්න කියන්නේ ඇයි?
ඔව් මහා බ්‍රහ්මාවේ සූත්‍රයේ තියෙනවා කෙනෙක් බුදුහාමුදුරුව වෙනුවෙන් බුදුහාමුදුරුවම කියපු කතාවක් කෙනෙක් බුදුහාමුදුරුවන් වෙනුවෙන් මෙහෙම බුද්ධ පූජාවක් පූජා කරනකොට ඒ බුද්ධ පූජාව පූජා කරලා හරකෙක් වතුර බොන වේලාව ඒ කියන්නේ ඒගාල් පැය විනාඩි තිබුණ නැහනේ ඒකින්ද හරකෙක් වතුර බොන වේලාව ඒ බුද්ධ පූජාව එතන ඒ පූජා කරපු තැන ඒ වැහුම වහලා තිබුණ එක විවෘත කරලා බුද්ධ පූජාව තියන්න ඕන. ඒ අවස්ථාවේ ඒ බුද්ධ පූජාවට හිමිකම් ඇති කොටසක් ඉන්නවා අර ඒක බීජ සූත්‍රයේ ඉන්න සසංකාරික අසංකාරික අන්තර්භවික අනාගාමි කියන කොටස. ඒ අයට පුළුවන් අයිතියක් තියෙනවා බුදුන් වෙනුවෙන් පූජා කරපු බුද්ධ පූජාව ආග්‍රහණය කරලා ඒකේ අර වර්ණ ගන්ධ රස පූජා පමණක් ආග්‍රහණය කරන්න. ඒකෙන් ඒ අය යැපෙන්නේ. ඒ අය අර අන්තර්භවික අනාගාමි සසංකාරික කොටස් නිසා. ඒක එහෙම කෙනෙකුට මේ බුද්ධ පූජාව අපි පූජා කළාම මේ ආර්යයන් වහන්සේලා එය ආර්තත්වයටපත් වූ අරහත් තත්වයටපත් නොවූ සුද්ධාවාසයට නොගිය තැනක උපදින්නට හැකියාවක් නොලැබුණු හැබැයි අන්තර්භවික හැටියට අදත් යම් තැනක ඉන්න ඒ අන්තර්භවික අනාගාමී සසංකාරිකයට මේ බුද්ධ පූජාවේ හිමිකමක් තියෙනවා අයිතිකමක් තියෙනවා එයට ආග්‍රහණය කරලා වර්ණ ගන්ධ රස උජා ගන්න පුළුවන් කියලා බුද්ධ දේශනාවේ තියෙනවා.
ඒ කියන්නේ ස්වාමිනෝසේ හරකේ වතුර බොන වේලා පරාසය කාල පරාසය.
දැන් ඒ අනාගාමී ගන්ධබ්බ කියන කොටසට ඒ හරකේ වතුර බොන්න යන්න අපි හිතමුකෝ විනාඩි 5යි කියලා. ඒ විනාඩි 5 තුල ඒක බුද්ධ පූජාව විවෘත කරලා තිබුවාම ඒ විනාඩි 5 තුල අර වර්ණ ගන්ධ රස උජා ගන්නවා. දැන් අපි ඔය කතරගම ගිය මිනිස්සු දන්නවා දැන් බුදු අර කතරගම දෙවියන්ට පූජා වට්ටියක් දීලා විනාඩි දෙකක් තුනක් එතන තියලා ආපහු ගන්න. මොකටද ඒ විනාඩි දෙක තුනක් ගන්න? අර වර්ණ ගන්ධ රස ඕජා ආග්‍රහණය කරන්න. ඒ වගේ අපි බුද්ධ පූජාවක් තිබ්බහමත් ඒ බුද්ධ පූජාව යම් වෙලාවක් එතන තියන්න ඕන. ඒ වෙලාව තමයි හරකෙක් වතුර බොන වෙලාව. ඒ වෙලාව තුල අර අනාගාමී ගන්ධබ්බ කොටස සසංකාරික කොටස ඉන්නවා. ඒ බොහෝ පිරිසක් ඉන්නවා. ඒ පුරුෂයට පිටිසට අයිතියක් තියෙනවා මේ බුද්ධ පූජාව පරිහරණය කිරීම වර්ණගන්ධ රසෝජා කියන කොටස් ගන්න.
ඒක ඊළඟ ප්‍රශ්නේ ශබ්ද සංඥා යනුමින් අදහස් කරන්නේ කුමක්ද?
දැන් මේ මාගදී භාෂාව ලිඛිත භාෂාවක් නෙමේ ශබ්ද සංඥා පමණයි. ඒ කියන්නේ ශබ්ද සංඥා දැන් කතා කරන භාෂාව සියලු දේවල් වල ලිඛිත භාෂාව ලියන්න බැරි භාෂා තිබුණා ඒ කාලේ. එකින් එකක් තමයි මේ මාගදී මග අධිගමයට මග පෙන්වූ භාෂාව ඒක ශබ්ද සංඥා භාෂාවක්. මේ ශබ්ද සංඥා වලින් පමණක් යුතු භාෂාවේ නීති තිබුණා. දැන් සිංහල භාෂාවට සිදත් සංග්‍රහව වගේ මාගදී භාෂාව පරිහරණය කිරීමේදී ශබ්ද සංඥා නීති ප්‍රකරණ පොත් දෙකක් ලියවිලා තිබුණා අතීතයේ මාගදී භාෂාවේ. අද මේ පොත් දෙක දැන් විවෘත වෙලා තියෙන්නේ. ඒ පොත් දෙක තියෙනවා දැන් අපි ගාවත්. ඉතින් ඒක නිසා මේ ශබ්ද සංඥා නීති ප්‍රකරණ පවා ඒ කාලේ මේ රටේ මේ සිංහල අකුරෙන් ලියපු දේවල් තිබුණා. ඒක නිසා මේ මාගදී භාෂාව වෙන කොහෙවත් රටක ලෝකේ වෙන කොහෙවත් තිබුණ එකක් නෙමේ. මේ රටේ ඒ ශබ්ද නීති ප්‍රකරණ පොත් දෙකම ලියලා තියෙන්නේ බොහොම අතීතයේ පුස්කොළ පොත්වල සිංහල හාමුදුරුවරු සිංහල අකුරෙන් සිංහල පන්විදේ. ඒක නිසා මේ ශබ්ද නීති ප්‍රකරණ පොත් දෙකෙනුත් ඕනම කෙනෙකුට ඕනම වෙලාවක ඔප්පු කරන්න පුළුවන් මේ රටේ තිබුණු දෙයක් මේ මාගදී භාෂාව කියන්නේ.
ස්වාමීන් වහන්සේ නිස්සාරණ අවස්ථාව, නිස්සාරණ අධ්‍යාසය කරුණාවෙන් පැහැදිලි කර දෙන්න.
මේක නිච්චර. චර බව නවත්වන චරණං අවස්ථාව තමයි නිච්චර. නිස්සාරණ අධ්‍යාසය එකෙන් දැන් අපි රෝද ගහලා එකට ඇලෙන ගැටෙන මුලා වෙන චර. ඇලෙන්න නම් ගැටෙන්න නම් මුලා වෙන්න නම් ඒක නිස්චර. නිස්සාරණ කියන්නේ ඒක නිස්සාරණ අධ්‍යාසය නිස්සාරණ කිව්වේ දැන් අර ආස්වාද ආදීනව නිස්සාරණ මේකෙත් එන්නේ ඒකමයි.
අරමුණක පැවැත්ම සහ නැවැත්ම පිළිබඳ උදයමය ඥාණය පහළවන්නේ සෝවාන් මාර්ගයේදීද සෝවාන් ඵලයට පත්වීමෙන් පසුවද කරුණාවෙන් පැහැදිලි කර දෙන්න.
මේක උදය වැය ඥාණය. තේරුණාද? සමුදය සම්බන්ධතාවයක් අලුතෙන් ඉපදීම සහ ඒ ඉපදුණු සම්බන්ධතාවයේ බලා ඉඳද්දී වැය වෙලා ගෙවිලා අවසන් වෙන දෙක දැක්ක දකින්න පුළුවන් නම් මේ සම්බන්ධතාවයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගන්න පහසු වෙනවා. ඒ නිසා උද්‍යව්‍යාඥානේ උපකාර වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන නිබ්බිදා කියන தത്വයට ඒකට නොබැඳී ඉන්න. ඒක නිසා මේක මාර්ග ඥානයේදී උපකාර වෙන බුද්ධ ඥානයක්. උද්‍යව්‍ය ඥානෙ උද්‍යව්‍යාඥානෙ.
කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මෙහි කුසල මූල නාම රූප පත්‍යය කුසල මූල සලායතන වන්නේ කෙසේද? කුසල මූල වීමේදී සලායතන පවතින්නේ ඉන්ද්‍රිය මට්ටමින් නොවේද?
කුසල මූලයේ සලායතන නැහැ. කුසල මූලයේ සලායතන නැහැ. තියෙන්නේ මොකද්ද? චත්තායතන. චත්තායතන කියන්නේ ඉන්ද්‍රිය ධර්මමයි නැවත. ඒක නිසා අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදයේ තියෙන්නේ සලායතන. කුසල මූල පටිච්ච සමුප්පාදයේ මහා විභංග ප්‍රකරණේ හරි මහවග්ගපාලිය හරි අරගෙන බලන්න තියෙන්නේ නාම රූපච්ඡ කුසල මූල චට්ටායතන. ඊට පස්සේ සම්පස්සන එතන තියෙන්නේ පස්ස විතරයි. ඒ වගේම වේදනාවක් තියෙනවා කොයිකත් ඒක සබ්බිචිත්ත සාධාරණයි. ඊට පස්සේ වේදනාවට පස්සේ තණ්හා නැ පසාදෝ. පසාදයට පස්සේ උපාදාන නැ අදිමොක්කෝ. අදිමොක්කට පස්සේ සම්භවන් නැ බුද්ධ භව බුද්ධ ජාති. ඒව මේ තේසන් ධම්මාන සමුදයෝ හෝති. සම්බන්ධතාවයක් නොඋපදවාම සමුදය බිහි නොකරම මිදී නිදාසීම තමයි ඒව මේ තේසන් ධම්මාන සමුදයෝ හෝති කිව්.
ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදයෝ හෝති.
ඒ වන් මේ තස්ස කියන්නේ මේකේ ප්‍රතිඵලයක් හැටියට අර අවිද්‍යා මූල විග්‍රහයේ ප්‍රතිඵලය හැටියට ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්බවන්ති. ඒක සම්බ සම් ඒක අලුතෙන් උපදිනවා මෙතෙක් නූපන් වැරදිද කියන එකයි.
ඒ වන් මේ සං ධම්මානං සමුදය හෝති.
සංකීර්ණ රාගය ද්වේෂය මොහේ තුනෙන්ම මේක උපදින. ඒ වන් මේ තේසන් ධම්මානං සමුදය හෝති කිව්වේ රාගයෙන් තොර ද්වේෂයෙන් තොර මොහයෙන් තොර ඒක සමුදේ නොඋපදවාම එකෙන් මිදී නිදහස් වෙනවා.
අස්මමානය යනු කුමක්ද?
අස්මමානි කියන්නේ මේ නිත්‍ය සුඛාත්තසේ යමක් කල්පනා කරනවා නම් හිතනවා නම් තේරුම් ගන්නවා නම් මමත්වය අස්මිමානය සම්මතාවය මේ නොයෙකුත් වචන වලින් විග්‍රහ කරපු මම මගේ මට කියන ඒතන් මම ඒසෝ අමස්මි ඒසෝ මේ අත්තාටි කියන තුනම එකට ගත්තාම අස්මමානය කියලා කියන්න පුළුවන්.
මමත්වය යනු අස්මමානයමද?
ඒකෙම කොටසක්. මමත්වයට වඩා අස්මමානය බලවත්.
අන්තර්භාවික බලවත් කර්ම බීජ සහිත මනෝමය කයක් යම් පුද්ගලයෙකුගේ විඥාණයට ඇතුල් වී එම පුද්ගලයාගේ විඥාණය පාලනය කරමින් සිටීමේ තීරණ ගැනීමේ වටහා ගැනීමේ හැකියාවක් ආදීදී සම්පූර්ණයෙන්ම නවතා මනෝමය කයට අවශ්‍ය.
දැන් ඒක නම් ප්‍රශ්නයක් නෙමෙයි. මට තේරුණේ නැහැ මොනවද කිව්වේ කියලා.
අන්තර්භවික බලවත් කර්ම බීජ සහිත මනෝමය කයක් යම් පුද්ගලයෙකුගේ විඥාණයට ඇතුල් වී එම පුද්ගලයාගේ විඥාණය පාලනය කරමින් සිටීමේ තීරණ ගැනීමේ වටහා ගැනීමේ හැකියාව ආදීදී සම්පූර්ණයෙන්ම නවතා මනෝමය කවට අවශ්‍ය මනෝමය කයට අවශ්‍ය පරිදි එම පුද්ගලයා මෙහෙවිය හැකිද?
නෑ, එහෙම එකක් නෙමෙයි මේ බුද්ධ ධර්මයේ තියෙන්නේ වැරදි දේ සාවජ්‍ය දේ අත්හැරලා එතෙන්ට අනවජ්‍ය දේ අර කුණු කෙලස් කිලුට ගතිය අයින් කරන දේ භාවිතා කිරීම ඒකයි කියේ ඉමේ ධම්මා කුසලා ඉමේ ධම්මා අනවජ්‍යා ඉමේ ධම්මා විඤ්ඤූප සංහිතා කියලා මේ කාලාමා සූත්‍රයේ මේක තමයි නියත ධර්මය ඒක තේරුම් ගත්ත පුද්ගලයෙකුට ඔය අපබ්‍රංශ ඔය වචන වලින් වැඩක් වෙන්න ඔය වචන නිකන් වචන පමණයි ප්‍රායෝගික වෙන්නේ නැහැ ඌම කක්ක හොඳයි එහෙනම් හරිද ඉවරද
ඔන්න ප්‍රශ්න තව තියෙනවා 25ක් විතර තියෙනවා
එහෙනම් ඒ ඔක්කොම අද කියවන්න බෑ අපිට අද පින් අනුමෝදන් කරන්නත් තියෙනවා ඒකින්ද මං හිතන්නේ තව සත්‍යක්‍රියාවක් පතුරවන්නත් තියෙනවා
අන්තිම වගන්ති
අන්තිම ප්‍රශ්නේ අහන්න ඕ
අදී පූජ්‍ය අරහතුන් වහන්ස අති ගෞරවනීය අපගේ ගුරු දේවයාණන් වහන්ස අපගේ දහම් ඇස පහදා නිවන් දොරටුව විවර කර දුන් ඔබ වහන්සේට නිදුක් නිරෝගීව සුවසේ මෙව දේශන කටයුතු සිදු කිරීමට ශක්තිය වාසනාව හිමි වේවායි අප සීලුම දිනා මෙසේ ගෞරවයෙන් හදපිරි කරුණාවෙන් සුභාශංසනය කර සිටිනුමු සාදු 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 සාදු
හොඳයි නම් පින්තුනි අපි මෙතෙක්කල් මේ මීරිගමෙදී ඒ වගේම වටරැකදී අපි අපි මේ අවස්ථාවේ යම් ආකාරයක සත්‍යක්‍රියාවක් කරලා මේ සියලුම පින්වතුන් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් තොර වූ යහපත් පිරිසිදු චේතනාවක් සිතක් ඇතුව මේ විශ්වයට තමන්ගෙන් ඉතු විය යුතු යුතුකම ඉටු කරන්නට මිනිහ කැටියට ඉපදීමේ ශක්තිය හැකියාව ප්‍රදර්ශනය කරන්නට කටයුතු කළ යුතු. ඒ නිසා මිනිහ කැටියට මනසක් තියෙන කෙනෙක් හැටියට අපිට පුළුවන්කම තියෙනවා සුදු කිරණ ශක්තියක් රාගයෙන් තොර ද්වේෂයෙන් තොර මෝහයෙන් තොර පිරිසිදු සුදු කිරණ ශක්තියක් විශ්වයට නිකුත් කරලා මේ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර පුළුවන් තරම් පිරිසිදු කරන්නට යහපත්යේ මිනිසුන්ට ජීවත් වෙන්නට සුදුසු ආකාරයට ඒ චතුන්නංච උපාදාය රූප පිරිසිදු කරන්න. ඉතින් ඒ සඳහා සෑම කෙනෙක්ම ධම්මානුදම් පටිපදාවේ හැසිරෙන සෑම කෙනෙකුටම යුතුකමක් වගකීමක් තියෙනවා මේ පරිසරය මේ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර යහපත් පිරිසිදු ප්‍රකෘති තත්වයට පත් කරන්න අපේ උදා උපකාර අවශ්‍යයි. ඉතින් ඒක නිසා ඔය ගහකොළ මිනිස්සු ඒ වගේම අපිට නොපෙනෙන භූත පෙරේත දෙවි දේවතා මේ වගේ විශාල පිරිසක් ඉන්නවා මේ පංචස්කන්ධය එහෙම නැත්නම් මේ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර ආහාර කොට ගන්නා පිටිසක් ඒ සියලු දෙනාට අපේ යුතුකමක් වගේමක් තියෙනවා සත්‍යක්‍රියාවක් කරලා පිරිසිදු චේතනාවක් ඇතුව විශ්වයට සුදු කිරණ ශක්තියක් පතුරලා මේ විශ්වයේ ආපෝ තේජෝ වායෝ පඨවි පිරිසිදු කරන්නට ගහකොළ වලට උදා උපකාරයක් කරන්නට කලට වැසි වසින්නට නියඟෙන් තොරව ඒ නියම වැසි ලබා දෙන්නට පුළුවන්කම තියෙනවා ඉතින් ඒ නිසා සියලුම පින්වතුන් විනාඩි 3ක් 4ක කාලයක් පුළුවන් තරම් පිරිසිදු චේතනාවක් ඇතුව යහපත් සිතුවිල්ලකින් මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා පිරිසරි කරගත්ත රාගයෙන් තොර ද්වේෂයෙන් තොර මෝහයෙන් තොර සිතකින් ඒ විශ්ව ශක්තියට සුදු කිරණ ශක්තියක් පතුරවන්න ඕන ආවර්ජනය කරන්න. ඉතින් ඒක නිසා එම යහපත් පිරිසිදු චේතනාවක් ඇතුව මේ සත්‍යක්‍රියාබලයේ පතුරවලා විශ්වයට ඒ යහපත සිත ශාන්තිය සානේ ලබා දීම නිසා තමන්ගේ හිතට පිරිසිදු වීමක් වෙනවා යහපතක් වෙනවා ගහකොළ වලට පිරිසිදු වීමක් වෙනවා ඒ අනුව කලට වැසි වහිනවා අර ගම් වතුර නියඟ මේ නායම් ජල ගැලීම් සුනාමි මේ වගේ අර අන්ත දේවල් සිද්ධ වීම වැඩක් වෙනවා. ඒකට මිනිසුන්ගේ මනස පිරිසිදු කරගෙන මෙවන් සත්‍යක්‍රියාවක් පැතිරවීම අත්‍යවශ්‍ය වෙනවා. මේ වගේ කාලෙක විශේෂයෙන්. ඒ නිසා මේ පින්වතුන් බොහොම පිරිසිදු සිතකින් තුන් සිත පහදාගෙන රාගයෙන් තොරව, ද්වේෂයෙන් තොරව, මෝහයෙන් තොරව ඒ විශ්වයට ඒ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා පතුරවලා ඒ සත්‍ය ක්‍රියාවලිය පතුරන්නට සාදුකාරයක් දෙන්න. විනාඩි 3ක්, විනාඩි 3ක් 4ක් ඒ සත්‍ය ක්‍රියාවලිය පතුරවන්න. නම් සාධකාරයක් මේ සත්‍ය ක්‍රියාබලය හේතුකොටගෙන සියලු දෙනාටම යහපතක් වේවා, සෙතක් වේවා, ශාන්තියක් වේවා, සහනයක් නොවේවා. දැන් තියෙන්නේ අවසාන අවස්ථාව පින් අනුමෝදන් කරන්නට. පළමු කොටම අපි මේ පින් අනුමෝදන් කිරීමේදී අපි සිහිපත් කළ යුතු ඊයේ දිනේ ඒ මරණයට පත් වූ දෙන්නෙක් පිළිබඳව අපි සිහිපත් කළා. විශේෂයෙන්ම භාරක හාමුදුරුව මේ ධර්මමාර්ගයේ යන්න, මේ ධර්මමාර්ගයේ විවෘත කරන්නට, මේ දහම් මත පාදන්නට බොහෝ උපකාර කළ යතිවරයාණන් කෙනෙක්. ඒ නිසා අවසාන කාලයේ දුක් විඳත් යම් යම් ආබාධ, කායික මානසික ආබාධ ඇති වුණත් මුල් කාලය තුළ බොහොම යහපත් ආකාරයට මිනිසුන්ගේ දහම් ඇත පාඩන්නට ඉමහත් සේවයක් උපකාරයක් කළා. එනිසා මමත් යම් ගෞරවයක් තියෙනවා මේ සියලු පින්වතුන්ටත්. භාරක හාමුදුරුව දේශනා කරපු නොයෙක් ධර්මයන් නිසා දහම් ඇස පාදා ගන්නට උපකාරයක් වුණා. ඒ වගේම බොහෝ පින්වත් පිරිසක් ඒ ශ්‍රාවකයන් දායකයන් හැටියට පහුගිය අවුරුදු 15ක් විතර තුළ මේ වාරක හාමුදුරුව 2005 හරියටම පෙබරවාරි 10 වෙනිදා මහණ වුණේ. අභිරත්න මහත්තයා ඊයේ තමයි ඒ අවුරුදු 12කට පස්සේ නැති වුණේ. ඒ නිසා අපි සිහිපත් කළා පින් අනුමෝදන් කරන්නට මේ සියලු පින්වතුන්ගේ සිටේ පිරිසිදුචාවෙන් සත්‍ය ක්‍රියාබලයක් පතුරවලා ඒ වාරක හාමුදුරන්ටත් සංසාර ගමන කෙලවර කරන්නටම මේ සත්‍ය ධර්මය නැවතත් මතු කරන්නටම උපකාර වේවා, උදව් වේවා, හේතු ආසනා වේවා කියලා පින්. ඒ වගේම අපි වටරක ඉන්න කාලය තුල රත්මලානේ ධර්ම දේශනා 15ක් පමණ කරන්නට යෙදුණා. අර රංජනී විජේරත්න නෝනාගේ මූලිකත්වයෙන්, දායකත්වයෙන් සියලු වීදම් කරලා ඒ ගෙදර බොහෝ පිරිසක් මෙතනත් ඇති. රත්මලාන ගල්කිච්ච පානදුර ප්‍රදේශවලින් පැමිණි අය ඒ 2012 13 14 15 වගේ වසරවල ධර්ම දේශනා 15ක් විතර රත්මලානදි කළා. ඒ රංජනී විජේරත්න මහත්මියගේ නියතේ. ඉතින් ඒ විජේරත්න මහත්මියත් ඊයේ උදේ අවා ප්‍රාප්ත වුණා මට නිදපත් වුණා. අපි ඒ සීපත් කළා මේ සියලු පින්වතුන්ගේ සත්‍යක්‍රියා බලය පතුරවලා ඒ රංජනී විජේරත්න මහත්මියටත් මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් මේ කුසල් බලයෙන් මේ නිවන් සුවයටපත් වෙන්නට ධම්මානුදම් ප්‍රතිපදාවේ ඇතිරි මේ ගමන සසර ගමන කෙලවර කරන්නටම මේ පින උපකාර වේවා උදව් වේවා හේතු ආසනා වේවා කියලා. ඒ වගේම අද උදේ හිල් දාණය සකස් කළා පිරිනමු ඒ ගජනායක පවුලේ බොහෝ පින්කට පින්කටයන් ඥාති මිත්‍රාදීන් සහභාගි වුණා. ඒ වගේම දවල් දාණය පිරිනමු ඒ ඌරපල කිරිඳිවැල්ල ප්‍රදේශයෙන් පැමිණි පින්කටුන් බොහොම මහන්සි වෙලා අපකප්ප වෙලා ඊයේ නම් ඇවිල්ලා මේ පින්කටුන්ට දානමය පින්කමක් ආහාර දානමය පින්කමක් කළා බුද්ධ පූජාව පැවැත්තුවා. ඒ සියලු දෙනාටත් ඒ සියලු දෙනාගේ නමින් මිය පරලෝකීය සියලු ඥාතිවරින්ට පින් දෙන්නට පින් පවරන්නට පින් අනුමෝදන් කරන්නට මේක අවස්ථාවක් කරගන්න ඕනේ. ඒ නිසා ඒ හිල් දානය සහ දවල් දානය දුන් සියලු පින්වතුන්ටත් ඒ අයගේ ඥාතිවරයන්ටත් මේ පින් ලැබී මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් ඒ අයටත් සසර දුකෙන් මිදී නිදහස් වන්නටම මේ පින උපකාර වේවා උදව් වේවා හේතු ආසනා වේවා. ඒ වගේම අද මෙතනට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට මේ ධම්මානුදම් පටිපදාවේ හැසිරෙන්නට පැමිණි ඔබ හැමගේ නමින් මිය පරලෝකීය මෞදමාපියන්ට වැඩිහිටියන්ට සමාජ සාම්පෘෂ්‍ය භාර්යාව ධර්මුණු ගුරු වෙන්න පුළුවන් ඒ මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් මෙවන් අවස්ථාවක තුන් සිට පහදාගත් අවස්ථාවක ඒ යුතුකම් වගකීමක් ඉටු කිරීම හැටියට තුන් සිට පහදාගෙන කැපකොට පින් දෙන්නට පින් පවරන්නට පින් අනුමෝදන් කරන්නට පුළුවන්. එම පින් දීලා ඒ ඥාති ධර්මයේ ඉටු කළ ණය මිදී නිදහස් වෙන්නත් ඒ පින් කැපකොට පින් අනුමෝදන් කර ඒ තමන්ගේ ඥාතිවරෙන් පින් අවශ්‍ය තැනක ඉන්නවා නම් ඒ අයව මුදවා නිදහස් කරන්නටත් මේ පින උපකාර කරගන්න. ඒ නිසා ඒ සියලු ඥාතීන්ට තම තමන්ගේ නමින් මිය පරලෝක පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් ඒ සියලු දෙනාටත් සසර දුකින් මිදී නිදහස් වන්නට නිවන් සුවයෙන් සුවපත් වන්නට මේ පින උපකාර වේවා හේතු ආසනා වේවා කියලා. ඒ වගේම අපි මේ විශ්වයට මේ ආපෝ තේජෝ වායෝ මහා පඨවි මේ භූතවලට මේ නියම් සමය කෙලවර කරන්නට ඒ වගේම මේ දැඩි ඉරැස් තෙම්බියන්ලා නොයෙකුත් අය අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නවා නොයෙකුත් හේතු නිසා. ඒ නිසා අපි විශ්වයටත් මේ මහා භූතවලටත් මේ අපත් පිරිසිදු චිත්ත කිරණ ශක්තියක් පතුරවලා ඒ දේශගුණය කාලගුණය ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර සියලු මිනිසුන්ගේ යහපත් සඳහාම යහපත් ආකාරයට ඇසිරෙන්නට මේ පුණ්‍ය ශක්තිය මේ සත්‍යක්‍රියා බලයේ උපකාර වේවා උදව් වේවා හේතු ආසනා වේවා. දැන් මේ පින්තුන් කල්පනා කරගන්න ඕනේ මේ වගේ ධර්ම දානමය පින්කමක් කළා පින් දෙන්නට පින් පවරන්නට ඕන සෑම සියලු දෙනෙක්ම සිහිපත් කළා පින් දුන්නා. දැන් මේ ගාථාවන් කියලා අපි පින් දීලා පින් පවරලා මේ අද මේ වැඩසටහන අවසන් කරනවා. මේ අවසානයේ බිලිමල් පූජාවක් පූජා කරලා තියෙනවලු බිලිමල් දානයක් මේ අර මිය පරලෝකීය ජයසිංහ වෙනුවෙන් රයිගමින් පැමිණි පින්වත් පිරිසක්. ඉතින් ඒ අයටත් පින් අනුමෝදන් කළා ඒ බෙලිමල් ගිලම්පසත් පාවිච්චි කරන්නට අවස්ථාව තියෙනවා. ඒ පින්වතුන්ටත් අපි පින් දෙන්නට පින් අනුමෝදන් කරන්නට ඕන. ඉතින් ඒක නිසා මේ සියලු දෙනාටම පින් දෙන්න මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරන්න. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචම් හි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචම් දම් පුඤ්ඤ සම්පද සබ්බේ සත්තා තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා උන්තු ඥාති ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා උන්තු ඥාති ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා උන්තු ඥාතයෝ එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතන් සමාගමෝ හෝතු යාව නිපාන පත්‍යා හොඳයි සියලු දෙනාටම යහපතක් වේවා සිතක් වේවා ශාන්තියක් වේවා සහනයක්ම වේවා